නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේ අස්සු ධරතා ගාම සංඤං පටිච්ච තේදන සම්ති යේ අස්සු ධරතා මනුස්ස සංඤං පටිච්ච තේ ඉදන සම්ති අත්තිචේවායං දරතමත්තා යදිදං අරඤ්ඤ සංඤං පටිච්ච ඒකත්තං තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා පසුගිය දිනවල ඉස්සරහින් තබා ගත්තේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන අපි දේශනා මාලාවක් පැවැත්තුවා. එතනදී ටිකක් ගැඹුරට අපි ඒ ආනාපාන සති කොටස හරහා කොහොමද කායානුපස්සනාව දියුණු වෙන්නේ, කොහොමද වේදනානුපස්සනාව දියුණු වෙන්නේ, කොහොමද චිත්තානුපස්සනාව දියුණු වෙන්නේ, කොහොමද ධම්මානුපස්සනාව දියුණු වෙන්නේ කියන කාරණා ගැන සැහැණු දුරට සාකච්ඡා කළා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා, ඒ කියන්නේ කායානුපස්සනාව හොඳට වඩද්දි කොහොමද බොජ්ජංග ධර්ම හත දියුණු වෙන්නේ, ඊළඟට වේදනානුපස්සනාව නිවැරදිව දියුණු කරගෙන යද්දි කොහොමද බොජ්ජංග ධර්ම හත දියුණු වෙන්නේ, ඊළඟට චිත්තානුපස්සනාව දියුණු කරගෙන යද්දි කොහොමද බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ, ඊට පස්සේ ධම්මානුපස්සනාව දියුණු කරද්දී කොහොමද බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න අපිට හම්බුණා. ඊට පස්සේ අපි පිවිසුණා ඒකේ අන්තිම කොටසට. ඒ තමයි කොහොමද බොජ්ජංග ධර්ම තවදුරටත් දියුණු කිරීම තුළින් කෙනෙක් විඥා විමුක්ති කියලා කියන මාර්ගඵල ප්‍රතිවේධ කරන්නේ කොහොමද කියන කාරණාවත් අපි ශක්තිපමණින් සාකච්ඡා කළා. ඉතින් එතෙන්දී අපිට මුණ ගැහුණා යම් යම් සුවිශේෂී විපස්සනා කුසලතාවයන්, එමත් නැත්නම් යම් යම් අවබෝධයන් පිළිබඳව සාකච්ඡාවක්. ඒ තමයි බොජ්ජංග ධර්ම හත දියුණු කරද්දී විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වොස්සග්ග පරිණාමී කියන අන්දමට එක්තරා අන්දමකින් විවේකයට මුල් තැන දීලා, හිතේ හුදෙකලා බවට මුල් තැන දීලා, ඒ වගේමයි විරාගයට මුල් තැන දීලා, දේවල් අල්ල ගන්න නැතුව ග්‍රහණය කරන්න යන්න නැතුව එබඳු විරාගයකට මුල් තැන දීලා, ඊළඟට නිරෝධයකට මුල් තැන දීලා, ඒ කියන්නේ දේවල් ඇති වෙලා නැති වෙලා යනවා, නැවත ඇති වෙන පැත්තට හිත යොමන් නැතුව, නැති වුණාට පස්සේ නැති වූ ස්වභාවය තුළ හිත පවත්වමින් ඊළඟ මට්ටමකට හිත යොදනවා වෙනුවට, ඊළඟ නැවත නැවත සමුදය පැත්තකට හිත යොමු කරනවා වෙනුවට, අර නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වුණාමයි නැවත අලුතෙන් හට ගැනීමක් නැහැ කියන ඒබඳු නිරෝධයකට හිත යොමු කරමින්, ඊළඟට පටිනිස්සග්ගානු පස්සේ කියලා දෙයක් අතහරින ආකල්පයක්. සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ අල්ල ගන්න ආකල්පයක්. නමුත් පසු කාලීනව අපි විපස්සනාව දියුණු කරගෙන යද්දී අපේ සිත්වල දියුණු වෙනවා අතහරින ආකල්පයක්. එතකොට පටිනිස්සග්ගානු පස්සේ කියලා ඒ අතහරින ආකල්පය අපි තුල වැඩිදුරටත් දියුණු කරමින් ඒ යන ගමනක් ගැන අපි සාකච්ඡා කළා. ඉතින් ඒකෙම තව ටිකක් ගැඹුරකට සාකච්ඡා කරන්න පුළුවන්. අපි මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන චූලසුඤ්ඤත සූත්‍රය හරහා, මේ චූලසුඤ්ඤත සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වැනි පොතේ උපරි පඤ්ඤාසකේ. දැන් මෙතෙන්දී ඇත්තටම මේ සූත්‍රය දිගහැරෙන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේත් අතර ඇතිවෙන සාකච්ඡාවක ස්වරූපයෙන්. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මිගාරමාතු ප්‍රාසාදයේ වැඩවාසය කරනවා. මේ පිංගුතුන් ද අහලා ඇති මිගාරමාතු ප්‍රාසාදය විශාකා මහෝපාසිකා විසින් ඉදිකරපු ඒ ප්‍රාසාදය. ඉතින් ඒ සේනාසනයේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී වැඩවාසය කරන්නේ. ඉතින් එතෙන්දී ආනන්ද සාමීන් වහන්සේ ඇවිල්ලා පුංචි මතක් කිරීමක් කරනවා. භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවක ශාක්‍ය ජනපදයේ නාගරක කියන මේ නියම් ගමේ වැඩවාසය කරද්දී එක්තරා අන්දමක ප්‍රකාශයක් කළා. ඒ තමයි ශුඤ්ඤතා විහාරේන අහං ආනන්ද ඒතරහි බහුලං විහෙරාමීති. ආනන්ද, ශුඤ්ඤතා විහරණයෙන් තමයි මම බහුල වශයෙන් මේ අවස්ථාවේදී වාසය කරන්නේ කියලා මෙන්න මෙබඳු ප්‍රකාශයක් භාගතුන් වහන්සේ දේශනා කළා. ස්වාමීනි, මම මේ කරපු ප්‍රකාශය මම නිවරදිව මතක තියාගෙන තියෙනවද? මම මේ පරණ දේ නිවරදිව නැවතත් මතක් කරනවද? මේක මම මේ කරන නිවැරදි ප්‍රකාශයක්ද කියලා භාගතුන් වහන්සේගෙන් ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේ විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, "ඔව් ආනන්ද, මේ ඒක ඔබගේ ඇසීම බොහොම නිවැරදි ඇසීමක්, ඒ වගේමයි මතක් කිරීම බොහොම නිවැරදිව කරන ලද මතක් කිරීමක්. ඒ වගේමයි මම හැබැයි ඒ කාලේ විතරක් නෙමෙයි දැනුත් බහුල වශයෙන් වාසය කරන්නේ ශුන්‍යතා විහරණින්. පුබ්බේප අහං ආනන්ද ඒතරහිප ඒතරහි පි ශුන්‍යතා විහරේන බහුලං විහරා. ඒ අවස්ථාවේ පමණක් නෙමෙයි දැනුත් මම ඒ ශුන්‍යතා විහරණයෙන් තමයි බහුලව වාසය කරන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේත් හිතේ තියෙන සංසිඳීමක් මුල් කරගෙන හිතේ අරමුණුවල ග්‍රහණයකින් තොරව හිත නිදහසේ තියාගෙන ශුන්‍යතා විහරණයකින් වාසය කිරීම ගැන අගය කළා තියෙනවා. තමන් වහන්සේත් එබඳු වාසයක් කරන බව හෙළි කරලා තියෙනවා. ආනන්ද සාමින් වහන්සේ ඒක හොඳට මතක තියාගෙන ඉඳලා තියෙනවා. නැවතත් විමසද්දිත් ඒක මතක් කරලා ඊළඟට දැනුත් ඒ කාලේ විතරක් නෙමෙයි බහුල වශයෙන් ශුන්‍යතා විහරණයෙන් වාසය කරනවා කියලත් මතක් කරනවා. ඉතින් ඒ නිසා දැන් ඊළඟට මේ ශුන්‍යත සූත්‍රයේදී චූල ශුන්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කොහොමද ඒ බඳු ශුන්‍යතා විහරණයක් ඇති කරගන්නේ කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා. දැන් ඒක ඇවිල්ලා ක්‍රමානුකූලව දිනු කරන ප්‍රතිපදාවක් වශයෙන් තමයි මෙතෙන්දී විස්තර වෙන්නේ. පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒ අනවශ්‍ය දේවල් හිතින් අයින් කළා පොඩ පොඩ අපේ හිත සරල කර ගැනීමක් සංඥා වලින් අඩු කර ගැනීමක් තමයි මෙතන ඇත්තටම පෙළ ගැහිලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි නගරයක් ඇසුරු කරනකොට ගමක් ඇසුරු කරනකොට අපිට තියෙනවා මේ නගරය ආශ්‍රිත නැත්නම් ඒ ගම ආශ්‍රිත හුඟක් දේවල් අපේ ඔළුවේ තියෙනවා. අපි හිතමු යාන වාහන ගැන යම්කිසි මේ සංඥාවක් ඊළඟට ව්‍යාපාර කටයුතු ගැන යම්කිසි සංඥාවක් ඊළඟට අපි කරන රැකී රක්ෂා කටයුතු ගැන යම්කිසි සංඥාවක් ඊළඟට එතන ඉන්න අනිකුත් නගරවාසීන් පිළිබඳ කඩපොළවල් පිළිබඳ ඉතින් ඒ වගේ දහසකුත් දේවල් පිළිබඳ විවිධ සංඥාවන් අපේ ඔළුවේ තියෙනවා. ඒ කාලේ හැටියට නම් මෙතන සඳහන් වෙන්නේ ඒ කාලේ ඇත්තෝ ඉන්නවා ඊළඟට අස්සයෝ ඉන්නවා ඊළඟට රන්රිදී මුතුමැණික ආදී දේවල් තියෙනවා. ස්ත්‍රී පුරුෂයන් බොහෝම බහුලව වාසය කරනවා. අන්න එහෙම සත්‍යයක් තමයි ඉතින් නගරේ තිබිලා තියෙන්නේ. ඉතින් මේ කාලේ තියෙන බොහෝ පිරිස් ඉන්නවා. හුඟක් ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. යාන වාහන තියෙනවා. බොහොම ජනාකීර්ණයි. බොහොම සංකීර්ණයි. ඉතින් අපි නගරයක වාසය කියලා කියන්නේ ඔන්න ඔය වගේ පරිසරයක් තමයි. හැබැයි යම්කිසි කෙනෙක් ආරණ්‍යයකට පැමිණියොත් හිතන්න අපි යම්කිසි භාවනා වැඩසටහනකට සම්බන්ධනේ කියලා ඔන්න එනවා නිසන්වණේට. නැත්තම් වෙනත් මොකක් හරි ආරණ්‍යයකට පැමිණෙනවා. ඉතින් එතකොට අර අපේ ඔළුවේ තිබිච්ච අනිකුත්තේ ග්‍රාම සංඥාවන් අපේ ඔළුවේ තිබිච්ච නගරය හා සම්බන්ධ සංඥාවන් අඹදරුවන් හා සම්බන්ධ සංඥාවන් නගරවාසීන් පිළිබඳ සංඥාවන් කඩපොළවල් පිළිබඳ සංඥාවන් ගොඩනැගිලි පිළිබඳ සංඥාවන් මේ ඔක්කොම ටික පුළුවන් තරම් පැත්තකින් තියලා තමයි එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි ආරණ්‍යට ආවට පස්සේ දැන් තියෙන්නේ අරණ්‍ය පිළිබඳ සංඥාවක්. මේ නැත්තම් දැන් අද මේ වැඩසටහන අපි කරන්නේ කලල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා. දැන් මේ කලල්ගොඩ විපස්සනා මධ්‍යස්ථානයේ යම් කෙනෙක් පැමිණියා නම් දැන් එතකොට එයා සතුව තියෙන මේ කලල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා සම්බන්ධ යම් සංඥාවක් ටිකක් පමණයි. ඉතින් යාට මතක් වේවි හැබැයි ඉතින් ගෙදර ගැන නගරය ගැන අඹදරුවන් ගැන රැකී රක්ෂා ගැන මතක් වේවි. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න අවශ්‍යයි මේ පරණ සංඥා ටික අයින් කරගෙන මේ දැන් තියෙන සංඥා ටිකෙන් පමණක් ජීවත් වෙන්න. ඉතින් එතකොට බැලුවහම අපේ සංඥාවල එක්තරා අන්දමක අඩුවීමක් තියෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේ අසුදරථා ගාම සංඥං පටිච්ච තේ ඉද න සම්ති. යම්කිසි මේ ග්‍රාම සංඥාව නිසා යම්කිසි අපේ හිතේ දරතයක් තිබුණා නම් යම්කිසි වෙහෙසක් තිබුණා යම්කිසි කරදරකාරී ගතියක් තිබුණා නම් හිතට වද දෙන ගතියක් තිබුණා නම් හුඟක් මේ සංඥා බහුල වෙලා නගරයේ ආශ්‍රිත හුඟක් තොරතුරු තියෙනවා. ඉතින් මේවා ඔක්කොම ඇවිල්ලා හිතට වද දෙන ගතියක් තිබුණා. මොන ඒ ටික දැන් නැහැ. ත්‍රයා එක දන්නෝ දැන් ඉස්සලා නගරේෙන් දදි මේ තරම් මහා පරාසයක මේ සංඥා ගොඩාක් හිත ඇසුරු කරා හිතර නිරන්තරයෙන් ඒක වද දෙන ගතියක් තියුණා හිත පිරලා තිබුණේ බඳු සංඥා වලින්. දැන් හැබැයි ඒ බඳු සංඥා ගොඩක් නැහැ. ඊළඟට නගරේෙන් දද්දි බොහොම ජනාකීර්ණයි මිනිස්සු පිරලා ඉන්නවා යාන වාහන මහා ගොඩක් තියෙනවා හරිම සංකීර්ණයි ජනාකීර්ණයි අන්න ඒ බඳු සංඥාවක් ඇත්තෙත් නැහැ. ඒ අපිට මිනිස්සු නිසා ජනාකීර්ණ බව නිසා යම්කිසි හිතට වෙහෙසක් දරතයක් පැමිණියා නම් ඒකත් ඇත්තේ නැහැ. අත්තිචේවායන් දරතමත්තා යදිදං අරඤ්‍ය සංඥාන් පටිච්ච ඒකත් තන්ති. හැබැයි යම් දරත මාත්‍රයක් තියෙනවා යම්කිසි වෙහෙසක් තියෙනවා යම්සි හිතට එක්තරා අන්දමක දැනෙන දැනීමක් තියෙනවා. ඒ මොකද්ද? අරඤ්‍ය සංඥාව නිසා ඇතිවන ඒකත්වය. يعني අර ටික නැති වුණාට හැබැයි තව එකක් තියෙනවා. ඉතුරු වෙලා යමක් තියෙනවා. ඒ තමයි මේ අරඤ්‍ය පිළිබඳව තියෙන සංඥා ගොඩ. දැන් අපි හිතමු දැන් කලල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සම්බන්ධයෙන් යම්කි සංඥා ගොඩක් තියෙනවා. මෙන්න මේ තැන්වල මම ඉන්න ඕනේ, මේ වෙලාවට දානෙ ගන්න ඕනේ, මේ වෙලාවට භාවනා කරන්න යන්න ඕනේ, මෙන්න මෙතන භාවනා ශාලාව තියෙනවා, මේ වෙලාවට දවල් දානෙ තියෙනවා, මේ විදිහට භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් ඔය වගේ අපිට මේ දැන් මේ පැමිණි භාවනා මධ්‍යස්ථානයේ පිළිබඳ යම්කි සංඥාවක් අපේ හිතට වද දෙනවා. ඉතින් ඒ ටික හැබැයි ඉතිරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඔන්න නිස්සාරණ වණේට ගියා නම් ඔන්න නිස්සාරණ වණේ තියෙන ඒ අපි හිතමු ගස්කොළන් පිළිබඳව අපිට මේ අනුගත වෙන්න තියෙන කාලසටහන පිළිබඳව ඉන්න සත්තු සපා මේ සතා සර්පයින් පිළිබඳව මේ වගේ අපේ හිතේ යම්කි සංඥා ප්‍රමාණයක් අපිට වද දෙනවා. ඒ ටික ඉතින් ඉතිරිලා තියෙනවා. ඉතින් මේ බැලුවාම බොහොම සරලව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ යම් සංඥා ප්‍රමාණයක් හැලිලා තියෙනවා, අතහැරිලා තියෙනවා. හැබැයි යම් සංඥා ප්‍රමාණයක් තාමත් හිතට වද දෙනවා. ඉතින් ඒක බොහොම හැකි සංඥාවෙන් තමයි ගන්න තියෙන්නේ. මොකද හිත පිරිලා තිබුණේ සංඥා මහා කන්දරාවකින්, මහා ගොඩකින්. ඒ බඳු මහා සංඥා ගොඩක් දැන් හිතේ නැහැ. ඒ සෑහෙන සංඥා ගොඩක් දැන් අතහැරිලා ඒ වෙනුවට යම්කිසි සුළු සංඥා ප්‍රමාණයක් දැන් ඉතිරි වෙලා තියෙනවා. ඔන්න ඔය දේ කෙනෙක් බොහොම හැකි සංඥාවකින් සාධනීය මට්ටමකින් දහිනවා. ඒ කියන්නේ මහා ගොඩක් සංඥා තිබුණා, ඒ ටික දැන් අහෝස වෙලා තියෙනවා, අතහැරිලා තියෙනවා, නැත්තම් අමතක වෙලා තියෙනවා. ඒ වෙනුවට යම්කිසි ප්‍රමාණ කරන්න පුළුවන් පමණේ සුළු සංඥා ප්‍රමාණයක් තාමත් ඉතින් හිතට වද දෙනවා. ඒ බඳු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් අර මහා සංඥා ගොඩක් කියපු ඒ තත්ත්වයෙන් දැන් හිත ශූන්‍යයි. හිත හිස්. දැන් හිතේ තිබුන් හිතේ නැහැ අර තරම් මහා සංඥා ගොඩක්. ඒ නිසා ඒ මහා ගම පිළිබඳව, නගරය පිළිබඳව, රට පිළිබඳව, යාන වාහනවල පිළිබඳව, ජනාකීර්ණයේ සාතු මේ සාප්පු මේ ආදී පිළිබඳව මේ තිබිච්ච මහා සංඥා ගොඩකින් දැන් හිත හිස්. දැන් හිත ශූන්‍යයි. හැබැයි තාමත් මේ ආරණ්‍ය පිළිබඳව අපි තුමු භාවනා මධ්‍යස්ථානය පිළිබඳව යම්කිසි සංඥා ගොඩක් හිතේ තියෙනවා. එතනින් හිත හිස් නැහැ. එතනින් අශූන්‍යයි. ඒවම් පිස්ස ඒසා ආනන්ද යථා බුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා ශුන්්‍යතාවක් කන්ති භවති කියලා බුදුරජාන් වහන්සේ දේශ ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙබඳු හොඳට මේ ඇත්ත වශයෙන් සිද්ධ වෙලා තියෙන දේ පිළිබඳව බොහොම පිරිසුදුව ඒ වගේම අව්‍යාජව දැන් මේ යෝගාවචරයට තේරෙනවා. අර ගොඩකින් හිත හිස්, හැබැයි තව ගොඩක් ඉතිරලා තියෙනවා. තව යම්සි ප්‍රමාණයක් හිතේ ඉතිරලා තියෙනවා. ඊට පස්සේ දැන් යා දිගට යම්කිසි කමඨහනක් වඩනවා. අපි ඉතින් කායානුපස්සනාවෙන් පටන් ගන්නකොට ඒ කායානුපස්සනාවට හිතව දන්නු උත්සාහන්ත වෙනවා. එයා යාගේ කයට හිතව දන්නු උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට ඇවිදිනකොට මේ කයේ දැනෙන දේවල් ගැන අවධානෙන් ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට මේ කයේ දැනෙන දේවල් පිළිබඳව අවධානෙන් ඉන්නවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් මේ කය අරමුණු කරන්න දැන් උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට ඉතින් මුලදී පොඩ්ඩක් ඉතින් අමාරුයි. ඉතින් හිත එහෙම හෙදුවනවා. පස්සේ ඉතින් හිත කොහොම හරි මෙල්ල කරගෙන ඔන්න කයට හිතව ගන්න උත්සාහන්ත වෙනවා. හිතන්න යම්සි කෙනෙකුට පුළුවන් වුණා කියලා මොකක්වත් මෙනෙහි කිරීමක් කරන්නේ නැතිව දැන් මේ කයේ දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ වලට හිතව ගන්න. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර යාට තද ගති දැනෙනවා, මෘදු ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, සිනිඳු ගති දැනෙනවා, බර ගති දැනෙනවා, සැහැල්ලු ගති දැනෙනවා, ඊළඟට පිඳු කරන ස්වභාවය දැනෙනවා, ගලා යන ස්වභාවය දැනෙනවා, ඊළඟට චලනය වෙන ස්වභාවයක් දැනෙනවා, උණුසුම් ස්වභාවයක් දැනෙනවා, සිසිල් ස්වභාවයක් දැනෙනවා. ඉතින් මේ විදිහට මේ කයේ විවිධාකාර ඒ ධාතු ලක්ෂණ යාට ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් යා සක්මන් කරද්දිත් මේ විදිහට විවිධ ධාතු ලක්ෂණ යාට ප්‍රකට වෙනවා. ඊළඟට එයා ඉඳගෙන කයට අවධානයෙන් ඉඳද්දිත් මේ වගේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. දැන් එතකොට මේ බඳු තැනක මේ බඳු දේවල් වල අවධානයෙන් ඉන්න එයාගේ හිතේ අර කලින් තිබිච්ච රාම සංඥා රට පිළිබඳ නගරය පිළිබඳ සංඥා ඇත්තෙත් නැහැ. ඊළඟට අරණ්‍ය පිළිබඳව භවනා මධ්‍යස්ථානය පිළිබඳව අනුන් පිළිබඳව තියෙන සංඥා ඇත්තෙත් නැහැ. දැන් හැබැයි තියෙන්නේ මේ කය පිළිබඳව මේ ධාතු හතර පිළිබඳව සංඥාවක් පමණයි. දැන් එතකොට අපි මේ කයම උපයෝගී කරගෙන තියෙනවා. එහෙම නැත්නම් මේ ධාතුන් පිළිබඳ අවබෝධය ඒ අපේ හිතේ අවධානය යොදාගෙන තියෙනවා අර මහා සංඥා ගොඩක් හිතින් අයින් කරන්න. ඒ වෙනුවට මේ සීමිත සංඥා ප්‍රමාණයක් අපේ හිතේ දැන් බලපවත්වනවා. ඉතින් ඒකටකින් බැලුවම හිත සරල වෙලා දැන් අපේ හිත හරීම සංකීර්ණයි ව්‍යාකූලයි. මොකද අර මහා සංකීර්ණ සංඥා ගොඩක් එක්ක පැටලලා තමයි අපි ඉන්නේ. නමුත් දැන් අපි ටික ටික මේ බඳු ප්‍රතිපදාවක් කරහා උත්සාහන්ත වෙනවා මේ හිතේ තියෙන සංකීර්ණත්වය පොඩ්ඩක් අයින් කරලා හිත සරල කරගන්න, හිත සැහැල්ලු කරගන්න. දැන් එතකොට යම්ස කෙනෙක්ගේ අවධානය කයට යොමු වෙලා තියෙනවා නම්, කයේ විවිධ දේවල් දැනෙනවා නම්, ඒ කයේ දැනෙන දේවල් සමහරවිට සැප දේවල් නෙවෙයි, සමහරවිට දුක් දේවල් දැනෙන්නත් පුළුවන්. නමුත් ඒ බඳු දේවල් වල අවධානය තියෙන තාක් එයාට අර ගම පිළිබඳව, නගරය පිළිබඳව, අරණ්‍ය පිළිබඳව මොකක්වත් සංඥාවක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ කය පිළිබඳ සංඥාවක්. එමත් නැත්නම් මේ ධාතු හතර පිළිබඳව සංඥාවක්. හිතමු දැන් ඉන්නේ යාට එතකොට තේරෙනවා දැන් අර නගරය පිළිබඳ සංඥාවන් වලින් හිත ශූන්‍යයි. ගම පිළිබඳව සංඥාවන්ගෙන් හිත ශූන්‍යයි. ඊළඟට අපි තුමු භාවනා මධ්‍යස්ථානය පිළිබඳව, ඒකේ ඉන්න අය පිළිබඳව, නැත්තම් අරණ්‍ය පිළිබඳව, අරණ්‍ය ඉන්න සත්තු සතා සප්‍රේම පිළිබඳව, ඒකේ ඉන්න ජීවත් වෙන අනිකුත් පිරිස පිළිබඳව, ඒ බඳු සංඥාවන්ගිනුත් හිත ශූන්‍යයි. හැබැයි හිත අශූන්‍යයි මේ මොකද කය පිළිබඳ සංඥා ගොඩක් තාම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් බුදුරජාණන් වහන්සේ අපිව ක්‍රමානුකූලව අර තිබුණ බොහොම ව්‍යාකූල සංකීර්ණ මට්ටමේ ඉඳලා සරලත්වයක් දක්වා අරගෙන යනවා. දැන් ඊට පස්සේ හිතමු අපි යම් අවස්ථාවකදී කෙනෙක් මේ විවිධ ධාතුන් පිළිබඳ අවධානය යොමු කරනවා වෙනුවට එක ධාතුවක් තෝරගන්නවා. අපි තුමු පඨවි ධාතුව ඔන්න එයා තෝරගත්තා. දැන් එයාගේ අවධානය මේ වෙලාවේදී ලක් වෙලා තියෙන්නේ හොඳට මේ අවස්ථාවේදී ප්‍රකට වෙලා තියෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන මෙන්න මේ පඨවි සංඥාව පිළිබඳව. හිතන්න ඒක ඇවිල්ලා තද ගතියක් වෙන්න පුළුවන්, මෘදු ගතියක් වෙන්න පුළුවන්, රළු ගතියක් වෙන්න පුළුවන්, සෙන්දු ගතියක් වෙන්න පුළුවන්, බර ගතියක් වෙන්න පුළුවන්, සැහැල්ලු ගතියක් වෙන්න පුළුවන්. දැන් මේ ටික තමයි හොඳට මේ අවස්ථාවේදී යෝගාචරයට ප්‍රකට වෙලා තියෙන්නේ. දැන් එහෙම එබන්දු පඨවි සංඥාවක අවධානයෙන් ඉන්නකොට එයාගේ හිතේ ආපෝ සංඥාව ඇත්තෙත් නැහැ. එයාගේ හිතේ තේජෝ සංඥාව ඇත්තෙත් නැහැ. එයාගේ හිතේ වායෝ සංඥාව ඇත්තෙත් නැහැ. එතකොට ඒ වයින් දැන් හිත ඔන්න ශූන්‍ය වෙලා. කියන්නේ ආපෝ තේජෝ වායෝ කියන සංඥා ඔක්කොම දැන් ශූන්‍යයි. අරණ්‍ය පිළිබඳව නැත්නම් භාවනා මධ්‍යස්ථානය පිළිබඳව ඒ තියෙන සංඥාවලිනුත් හිත ශූන්‍යයි. ගම පිළිබඳව සංඥාවලිනුත් හිත ශූන්‍යයි. නගරය පිළිබඳව සංඥාවලිනුත් හිත ශූන්‍යයි. හැබැයි යම් අශූන්‍ය බවක් තියෙනවා. ඒ තමයි මේ පෘථුවි සංඥාව තාම තියෙනවා. පඨවිය පිළිබඳව යම් සංඥාවක් තියෙනවා. එතකොට දැන් අර කලින් ඔන්න හතරක් තිබුණා. දැන් ඒ වෙනුවට එකයි තියෙන්නේ. තවත් හිත සරල වුණා. තවත් හිත සැහැල්ලු වුණා. දැන් එතකොට හිත හොඳට වර්තමාන මොහොතේ මේ පඨවි සංඥාවේ ක්‍රියාත්මක භාවය පිළිබඳව දැනුවත් වෙමින් වාසය කරනවා. ඉතින් ඒකේ තියෙනවා යම් දුකක්. හැබැයි හරි අඩු දුකක් එකතකින් බැලුවහම. මොකද අර මහා සංඥා ගොඩක් වද දීපු හිතේ දැන් ඉතිරලා තියෙන බොහොම සුළු සංඥා ප්‍රමාණයයි. ඉතින් එතකොට අඩු වදයක් තමයි තියෙන්නේ. අඩු දරතයක් තමයි තියෙන්නේ. මොකද එක ධාතුවකින් ලැබෙන ඒ දරතේ විතරයි ඉතිරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මේ විදිහට දේශනා කළා. ඊළඟට මේක යොමු කළා තියෙනවා ටිකක් සමාධිය පැත්තකට. ඒ තමයි ක්‍රමානුකූලව අපි හිතමු කෙනෙකුට ධ්‍යාන භාවනාවකුත් වඩලා එයා යනවා ඔන්න අවධානය යොමු කරන අරූප ධ්‍යාන වලට. ඒතර මේ සූත්‍රය පෙළ ගැහිලා තියෙන්නේ බඳු පැත්තකින්. කියන්නේ සමතේ මුල් කරගෙන ඊට පස්සේ විපස්සනාවට හැරෙන විදිහට තමයි මේ සූත්‍රය පෙළ ගැස්සලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එතකොට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විදිහට ටික ටික දියුණු කරගෙන යනකොට එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා රූප ධ්‍යානත් පසු කරලා අරූප ධ්‍යාන වලට එන්න. ඉතින්ද ඉතින් විස්තර වෙනවා ආකාස අනංචායතනය කියන ස්වභාවයට එයා හිත නංවනවා. අරූප ධ්‍යානයකට හිත නංවනවා. ඉතින් එතකොට මේ අර රූප tattvayan පිළිබඳව හිතේ නැහැ. ඒ කියන්නේ දැන් පඨවි සංඥාවක් නැත්නම් රූප ධානයක් කියලා කියන්නේ එක්තරා අන්දමක රූපී ධර්මතා පිළිබඳව අපේ හිතේ තිබිච්ච යම්කිසි සංඥා ස්වභාවයක්. යම්කිසි සංඥා ප්‍රදේශයක් අපේ හිතේ තිබුණා මේ රූපී ධර්මතා පිළිබඳව. ඒ ටිකත් හැලිලා, ඒ ටිකත් අතහැරිලා, ඒ වෙනුවට අරූපී ධර්මයක් පිළිබඳව අපේ හිතේ යම් සංඥාවක් ගොඩනැගෙනවා. මේ අරූප ධානයක හිත වාසය කරා. තේ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පුණ්‍යචපරං ආනන්ද භික්ඛු අමනසිකරිත්වා අරඤ්ඤ සංඤං අමනසිකරිත්වා පටවි සංඤං ආකාසනං ඡායතන සංඤං පටිච්ච මනසිකරෝති ඒකත්තං. දැන් එයා ගමපිලිබඳ සංඥාවලිනුත් නිදහස්, ඒවෙන් ශුන්‍යයි. ඊළඟට අපි හිතමු අරඤ්ඤ පිළිබඳව සංඥාවලිනුත් හිත ශුන්‍යයි. ඊළඟට සතර මහා ධාතුන්ගෙන්නුත් හිත ශුන්‍යයි. ඊළඟට අපි ගත්ත ඒ පටවි සංඥාවලිනුත් හිත ශුන්‍යයි. ඒ වෙනුවට දැන් අරූප සංඥාවක්. ඒ තමයි ආකාසනං ඡායතනෙ පිළිබඳ අරූප සංඥාව. ඉතින් එතකොට තවත් ඉතින් හිතේ තියෙන සරලත්වයක්, පැහැදිලි බවක්, ඒක සංඥාවල සෑහෙන සියුම් වීමක්, සූක්ෂම වීමක් තමයි දකින්න තියෙන්නේ. අර රළු ගතියෙන් සූක්ෂම මට්ටමකට හිත අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ විඥානං ඡායතන මට්ටම ගැනත් විස්තර කරනවා. අර ආකාසනං ඡායතන මට්ටමේ තිබිච්ච තරංවත් ගොරෝසු බවක් නැහැ විඥානං ඡායතන මට්ටමට ගියාම. ඉතින් එතකොට එයා දන්නවා දැන් අර දේවල් ඇත්තේ නැහැ. පටවි සංඥාවක් ඇත්තේ නැහැ. ආකාසනං ඡායතන සංඥාවක් ඇත්තේ නැහැ. හැබැයි සංඥාවක් තියෙනවා. ඒ තමයි විඥානං ඡායතනයේ පිළිබඳ සංඥාව. ඊට පස්සේ තවත් දුරටත් මේක දිනු කරනවා ආකින්චඤ්ඤායතන කියන කොටසට. ඒ කියන්නේ අරූප ධානවල තුන්වෙනි එකට ආකින්චඤ්ඤායතන කියන එකට හිත නංවනවා කියලා කියනවා. ආකින්චඤ්ඤායතනාය චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. හොඳට ඒ ධානයම වශී කරනවා. ඒ ධානයටම හිත යොමු කරනවා. එතකොට අර අපි තුමු පටවි සංඥාව ඇත්තෙත් නැහැ. ඒතනින් ශූන්‍යයි. ඊළඟට ආකාසානංචායතන සංඥාව ඇත්තෙත් නැහැ. ඒකෙන් හිත ශූන්‍යයි. විඥානන්තායතන විඥානංචායතන සංඥාව ඇත්තෙත් නැහැ. ඒකිනුත් හිත ශූන්‍යයි. ආකින්චඤ්ඤායතන සංඥාව හැබැයි තියෙනවා. ඒකෙන් හිත ශූන්‍ය නැහැ. ඒකට ආකින්චඤ්ඤායතන නිසා යම් කෙසේ දුකක් දරතයක් සංඥා සහිත බවක් තියෙනවා නම් ඒක හැබැයි දැනට තියෙනවා කියලා එතකොට මේ යෝගාවචරයා දැනගන්න. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකේ අන්තිම එකට අරගෙන යනවා මේව සංඥාන අසංඥායතන කියන අන්තිම රූප ධානයට. ඉතින් එතන යම්ස කෙනෙක් වාසය කරනවා නම් එයාට තේරෙනවා පටවි සංඥාවක් ඇත්තෙත් නැහැ, ආකාසනංචායතන සංඥාවක් ඇත්තෙත් නැහැ, විඥානංචායතන සංඥාවක් ඇත්තෙත් නැහැ, ආකින්චඤ්ඤායතන සංඥාවක් ඇත්තෙත් නැහැ. හැබැයි ඒක සංඥාවක් තියෙනවා. ඒක බොහොම සූක්ෂම සංඥාවක්. ඇත්තෙත් නැති නැත්තෙත් නැති මට්ටමක්. ඒ තමයි නේව සංඥා නාසංඥායතනයේ පිළිබඳව සංඥාව. ඉතින් එතකොට මෙන්න මේ බඳු පියවරෙන් පියවර හිත රළු ගොරෝසු සංඥා මට්ටමක ඉඳලා ටික ටික බුදුරජාණන් වහන්සේ ඊටාම සූක්ෂම සංඥා මට්ටමක් අර මට්ටමකට හිත අරගෙන ආකාරය දියුණු කරන ආකාරය විස්තර කරලා තියෙනවා. දැන් ඊට පස්සේ පුණ්‍යචපරං ආනන්ද බික්කු අමනසිකරිත්වා ආකින්චඤ්ඤායතන සංඥා අමනසිකරිත්වා නේව සංඥා නාසඤ්ඤායතන සංඥා අනිමිත්තං චේතෝ සමාධින් පටිච්ච මනසිකරෝති ඒකත්තං. ඔන්න දැන් දැම්ම විපස්සනාවට. දැන් එකාතකින් බොහෝම සූක්ෂම සංඥා මට්ටමක් දක්වා සමතේන් හිත අරගෙන ගිහිල්ලා ඒ සූක්ෂම සංඥාවත් හිතින් අයින් කළා හිත නිමිති නොගන්නා තත්වයකට පත් කර ගැනීමේ ක්‍රමයක් මෙතන කියලා තියෙනවා. ඒතර මේ අනිමිත්ත ස්වභාවයට යා හැකි මේ එක ක්‍රමයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ චූලස ශුන්‍යත සූත්‍රයේදී විස්තර කරන්නේ. හැබැයි ඉතින් අපි විපස්සනා යෝගාවචරයෙන් වශයෙන් දන්නවා මේ බඳු ක්‍රමයක් විතරක් නෙමෙයි තවත් ක්‍රම රාශියක් එක අතකින් මේ අනිමිත්ත තත්වයට හිත ගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු යම්ස යෝගාවචරයේ කායනුපස්සනාව වඩනවා. එයා කායනුපස්සනාව දිනු කරගෙන යනකොට එයාට තේරෙනවා මේ කයේ දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ. ඉතින් එතකොට එයා ඒ ධාතු ලක්ෂණ හොඳට ප්‍රකට කරගනිමින් ඒවැය හිත හසුරුවමින් ඒවැය ස්වභාවය දැනගනිමින් වාසය කරනවා. ඉතින් ඔහොම කරන්න කරන්න හිතේ තව තව මේ සූක්ෂම භාවය දිනු වෙලා ඊළඟට හිතට හොඳට මේ දේවල් වැටහෙන්න පටන් අරගෙන එයාට පුළුවන් වෙනවා මේ ධාතුන්ගේ තියෙන විපරිණාමය වෙන ස්වභාවය, විනාශ වෙන ස්වභාවය, ඇති වෙන ස්වභාවය, නැති වෙන ස්වභාවය මේ වගේ බොහොම සූක්ෂම මට්ටමකින් ඒවායේ ක්‍රියාකාරීත්වය වටහා ගන්න. එයා මේ පොතෙන් බලලා වටහා ගන්නව නෙමෙයි, තමන්ගේම කියපු කයට අවධානයෙන් ඉඳලා, සූක්ෂමව අවධානයෙන් ඉඳලා එතකොට තමයි මේ ධාතු ක්‍රියාකාරීත්වය තමන්ගේ කය තුලින්ම මතු කරගන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේවා බොහොම ශීඝ්‍ර වෙනස් වෙනවා. එක මොහොතක්වත් එක විදිහකට තියෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම ස්වභාවයකට යටත් වෙනවා. නිරන්තරයෙන්ම තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයක්. බොහොම වේගවත්. එතකොට ඒ ස්වභාවයත් එයා දකිමින් වාසය කරද්දී සමහර විට යාට දැනෙන්න පුළුවන් මේ ඇතුළත විතරක් නෙමෙයි මේ தත්ත්වය තියෙන්නේ. මේ පිටත තියෙන බාහිරයි කියලා කියන බාහිර භෞතික ලෝකයේ තුලත් මෙබඳු தත්ත්වයක්මයි තියෙන්නේ. එතකොට මෙබඳු බාහිර ලෝකෙත් මෙබඳු ඇතීම් නැතිවීම ස්වභාවයක් තියෙන්නේ. ඇතුළත තියෙන්නේ ඇතීම් නැතිවීම ස්වභාවයක්, පිටත තියෙන්නේ ඇතීම් නැතිවීම ස්වභාවයක්. ඇතුළත තියෙන්නේ ධාතු ස්වභාවයක්, පිටත තියෙන්නේ ධාතු ස්වභාවයක්. එතකොට තමයි අර ටික ටික මෙයාගේ හිතේ එක්තරා අන්දමකින් නුවණක් මුහුකුරා යන්නේ, නුවණ පැතිරෙන්න යන්නේ, නුවණේ යම්කිසි අන්දමක පරිණත වීමක් සිද්ධ වෙන්නේ. ඒත් මේ විදිහට එයා තවතුරටත් භාවනා කරගෙන යනකොට දැන් බලන හැම තැනම තියෙන ඇතුළේ නැතිවීම ස්වභාවයක්, හොඳට උදේවය ප්‍රකට වෙන ස්වභාවයක්. ඉතින් මෙහෙම වාසය කරද්දී දැන් හරි අමාරුයි මේ වෙලේ හැඩතල තේරුම් ගන්න. හරි අමාරුයි මේ වර්ණය තේරුම් ගන්න. මොකද හරිම වේගවත්. බොහොම ශීඝ්‍රයෙන් මේ ඇතිවෙන්න නැතිවෙන ස්වභාවය සිද්ධ වෙනවා. ඇතිවෙන්න නැතිවත් තත්වයට මේ රූප ධාතු ලක් වෙනවා. ඉතින් එතකොට හරි අමාරුයි මෙතන නිමිත්තක් ගන්න. මේකේ ලස්සනක් දැන් එයාට පේන්නේ නැහැ. මෙතන තියෙන්නේ එතකොට නිකන් ප්‍රවාහයක්. හරියට නිකන් ශක්ති ප්‍රවාහයක් වගේ. දැන් එතකොට මේකේ හැඩයක් හිතට අරගන්න අමාරුයි. මේකේ වර්ණයක් සටහනක් හිතට අරගන්න අමාරුයි. ඉතින් එතකොට දැන් එකාතකින් හිතේ ගොඩ නැගෙන්නේ එක්තරා අන්දමක විරාගයක්. කලින් නම් මේවා බොහොම ලස්සනයි, රේඛා තිබුණා, පාටක් තිබුණා, එක එක හැඩතල තිබුණා. ඉතින් එතකොට මේවා ගැන යම්සි ආසාවක්, බැඳීමක්, ඒවා අගේ කරන ගතියක් හිතේ තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. මේ ඔක්කොම නිකන් දුර්වර්ණ වෙලා. මේවා ලස්සන මැකිලා ගිහිල්ලා, පාට මැකිලා ගිහිල්ලා. මේවා තිබිච්ච රේඛා මැකිලා ගිහිල්ලා. ඉතින් එතකොට හිතට දැනෙන්නේ එක්තරා අන්දමක විරාගී ගතියක්. මේක ඇති වැඩක් නැහැ. මේක අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්න තරම් වටිනකමක් නැහැ. මේක ලස්සනයි කියලා මේ ඡායාරූපයක් ගන්න තරම් දෙයක් නැහැ කියලා අන්න ඒ බඳු එක්තරා අන්දමක විරාගී ස්වභාවයක් තමයි හිතේ ඇති වෙන්නේ. ඉතින් යම්ස කෙනෙක් මේ தත්ත්වය තව දිනු කරගෙන ගියා නම් හිත යම් අවස්ථාවක මේ සියලු ධාතුන් පිළිබඳ සංඥා ටික අතහැරලා ඒ නිමිති ස්වභාවයන් අතහැරලා නිමිති නොගන්නා தත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට අන්න අපි තුමු කෙටි කාලයකට හිත නිමිති වලින් නිදහස් වෙනවා. නිමිති ගන්නා தත්වෙන් හිත නිදහස් කරනවා. නිදහස් වෙනවා. නැත්තම් නිමිති කරණයෙන් හිත වලකිනවා. එතකොට අන්න කෙනෙක් తాවකාලිකව සුළු වේලාවකට අනිමිත්ත සමාධියක් අත්දකිනවා. අපි තුමු විනාඩියකට යාගේ හිත නිමිති වලින් නිදහස් වුණා. ඒ නිසාම හිතේ ශුන්්‍යතාවයක් ඔන්න ගොඩ නැගිලා තියෙනවා. දැන් මම මේ විස්තර කරේ එක කායනුපස්සනාව එක ක්‍රමයක්. අපි තුමු එයා දිනු කරන්නේ වේදනානුපස්සනාව. ඉතින් එතකොට වේදනානුපස්සනාව නම් දිනු කරන්නේ. ඉතින් එතකොට නිරන්තරයෙන්ම මේ කයේ හටගන්නා විවිධාකාර වේදනාවන් පිළිබඳ හොඳ දැනුවත් භාවයකින් වාසය කරනවා. හිතේ තියෙන හොඳ ඒකාග්‍රතාවයක්. ඒ ඒකාග්‍රතාවය බොහොම යහුසුලුව මේ මතුවෙන වේදනාවට යොමු කරනවා. ඒ වේදනාවේ ස්වභාවය දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මුලදී ඒ තරම් ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේ වේදනාවක් හටගෙන විනාඩි කිහිපයක් පැවතිලා අවසන්ලා යනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඉතින් එයා අතහරින්නේ නැහැ, දිගට කරගෙන යනවා. ඉතින් මේ විදිහට වේදනාවන් බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට එයාට තේරෙන්න පුළුවන් දැන් මෙතන මේ තනි වේදනාවක පැවැත්මක් නෙමෙයි තියෙන්නේ. මේ තනි වේදනාවක් හට අරගෙන විනාඩි ගානක් පැවතිලා අවසන් වෙලා යනවා නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන මේ වේදනාව පොකුරක් තියෙන්නේ. තනි වේදනාවක් නෙමෙයි කියලා අර හිතේ සූක්ෂම භාවය වැඩි වෙන්න එහෙමත් නැත්නම් හිතේ සති සම්පජඤ්ඤයේ දිනු වෙන්න එයාගේ තරන්දමක අර තොරතුරු හොඳට පේන්න ගන්නවා. කලින් නම් දැනුනේ මේක නිකන් තනි ඒකකයක් වගේ, තනි ඝණයක් වගේ. හැබැයි පස්සේ මේක තනි ඒකකයක් නෙමෙයි, මෙතන ඊට වඩා වේදනාවල පොකුරක් තියෙන වේදනා සමූහයක්. තොර අන්නේ වේදනා සමූහයේ තියෙන එක්තරා එක එක කුඩා කුඩා වේදනාවක් දිහා බැලුවොත් එහෙමයි මේ මහා දිගට පවතින ගතියක් නෑ, විනාඩි ගානක් පවතින ගතියක් නෑ. එක මොහොතින් ඇතිලා නැතිලා යනවා. ඉතින් ඒ බන්දු සූක්ෂම මට්ටමකට යාගේ හිත ගත්තා නම් එතකොට එයා හොඳට මේ වේදනා පොකුරක් දිහා බලාගෙන ඉඳද්දී ඒ එක එක කුඩා කුඩා වේදනාවක් ඇතිලා නැතිලා යන ආකාරය දකින්න පුළුවන්කමක් ලැබේවි. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. ඔය පේන පින්දුපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ හුඟා වහින සරත් සමයේදී මේ මොකක් හරි ජලාශයකට වහිනවා. අපි තුමු ජලාශය බොහොම නිස්කලංකව නිශ්ශබ්දව තිබුණා. එතෙන්ට ඔන්න වැහි බින්දුවක් වැටුණා. ඉතින් වැහි බින්දුවක් වැටුණාම මේ ජල පෘෂ්ඨය යම්සි වායු බබුලක් ජනිත කළා, ඒක පිපුරලා යනවා. ඊළඟට අපිට ඔන්න ආයෙත් තවත් ජල බින්දුවක් වැටුණා. සෝ එතනත් ආයෙ වායු බබුලක් හට ගන්නවා, ඒකත් පිපිරෙනවා. ආයෙත් තවත් වැහි බින්දුවක් වැටුණා. ඒකත් ඔන්න වායු බබුලක් හට අර ගන්නවා, පිපිරලා යනවා. හිතන්න දැන් මේක ශීඝ්‍රව සිද්ධ වෙනකොට දැන් හොඳටම වහිනවා. දැන් මම මේ මුලින් විස්තර කරේ නිකම් මේ தත්ත්වය තේරුම් ගැනීම සඳහායි. හැබැයි පස්සේ අපි ඇත්ත වශයෙන්ම බොහොම ධාරානිපාත වර්ෂාවක් වැහෙනකොට தත්ත්වය මොකද්ද? ඉතින් එතකොට නිරන්තරයෙන්ම මොහොතක් මොහොතක් පාසා වැහි බිඳු අල ජල පෘෂ්ඨය මත පතිත වෙනවා. එතන එතන යම්කිසි වායු බබුලක් හට ගන්නවා, ඒක එතනම බිඳලා යනවා. තොර මේක නිකන් බොහොම ශීඝ්‍රව සිද්ධ වෙන මේ දර්ශනයක්. ඉතින් මෙන්න මේ උපමාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාවන්ගේ ස්වභාවය සම්බන්ධයෙන්. වේදනා බුබුලු උපමා කියලා, වේදනාව හරිය නිකන් බුබුලු තත්වයකට, මේ ජල බුබුලු නැත්නම් වායු බුබුලු වල සත්වයකට තමයි බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ. ඒ තරම් මේක ක්ෂණිකව හට අරගෙන නැති වෙලා යනවා. එතකොට වේදනානුපස්සනාව වඩන යෝගාවචරයෙකුට සමහර විට ඔය වගේ දර්ශනයක් තමන්ගේ මේ කය තුලින් දැක ගන්න පුළුවන්. එයා හොඳට අවධානයෙන් ඉන්නවා. එයාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කය වෙතටයි, කයේ හට අරගත්ත යම්සි වේදනාවක් වෙතටයි. ඒතර ඒ බඳු ඒ තියෙච්ච වේදනාව මොහොතක් මොහොතක් පාසා මේ වේදනා පොකුරක්, වේදනා රසක්, කුඩා කුඩා වේදනා රසක් හට අරගෙන නිරුද්ධ වෙලා යන හැටි, ඇති වෙලා නැති වෙලා යන හැටි යාට දැක ගන්න පුළුවන්. දැන් මේක දිහා බලාගෙන ඉඳද්දි දැන් අර කලින් වගේ මේක සැප වේදනාවක්ය, මේක දුක් වේදනාවක්ය, මේක උපේක්ෂා වේදනාවක්ය කියලාවත් වෙන් කරගන්න බෑ. මොකද දැන් අපි සැප වේදනාවක් කියලා හිතට යන්න නම් ඒකේ නිකන් දිගට පවතින ගතියක් අවශ්‍යයි. දුක් වේදනාවක් කියලා හිතට යන්න නම් ඒක දිගට පවතින ගතියක් අවශ්‍යයි. උපේක්ෂා වේදනාවක් කියලා හිතට යන්න නම් ඒක දිගට පවතින ගතියක් අවශ්‍යයි. නමුත් දැන් එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මේ ඉතා කුඩා කුඩා වේදනා ස්වභාවයන් බොහොම යහුසුලව ඇතිලා නැතිලා යනවා. ඉතින් හරි අමාරුයි මේක සැපද දුකද කොතනද තියෙන්නේ කියලාවත් අඳුරගන්න. එයා එතකොට අත්දකින්නේ මොකද්දෝ જાතියක වේදනාවක් තියෙනවා. මේ හැම එකක්ම බොහොම ශීඝ්‍රව ඇතිලා නැතිලා යනවා. ඉතින් මේකේ තව තව දිනු වෙන්න මේකේ නිමිත්තක් ගන්න බෑ. මේක මේ මොන જાතියද කියලා හොයාගන්න බෑ. මේකේ හැඩයක් හොයාගන්න බෑ. මේකේ වර්ණයක් හොයාගන්න බෑ. එතකොට අන්න නිමිති නොගැනීම හරහා හිත ඒ වේදනාව අත්හැරලා දානවා. ඉතින් එතකොටත් අපිට කියන්න පුළුවන් අන්න හිතේ අනිමිත්ත ස්වභාවයක් හටගත්තා කියලා. අපිට ওই යම්ස කෙනෙක් චිත්තානුපස්සනාවක් වඩනවා. චිත්තානුපස්සනාවක් වඩද්දිත් ওই தත්ත්වෙම ඇති වෙන්න පුළුවන්. එයා හොඳට දියුණු කරගත්ත සතිමත් භාවයක් සහිතව, දියුණු කරගත්ත සති සම්පජඤ්ඤයක් සහිතව හිත දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට යම්කිසි සිතුවිල්ලක් හිතට එනවා. හැබැයි දැන් එයා ඒක බාර ගන්න, ඒකට මගේ ඒක මගේ කියා ගන්න, ඒකට උල්පන්දම් දෙන්න, ඒකට කෑලි මූට්ටු කරන්න යන්නේ නැහැ. ඒක එහෙම අතහැරලා දාන. ඒක ආවා, ඒ වගේම ගියා. හැබැයි හිත බොහොම සැහැල්ලුවෙන් තියාගෙන ඉන්නේ. ඒ නිසා ඉතින් තවත් සිතුවිලි එන්න ඉඩ තියෙනවා. මොකද මේ ගැඹුරු සමාධියකින්, ප්‍රබල සමාධියකින් හිත ආවරණය කරගෙන, තද කරගෙන ඉන්නව නෙමෙයි. හිතට කැමති නම් සිතුවිලට එන්න දීලා තමයි බලාගෙන ඉන්නේ. පොත තමන්ට විශ්වාසයක් තියෙනවා මේ හැම එකක්ම බලා ගන්න පුළුවන්. හැම චිත්තක්ෂණයක්ම දැක ගන්න පුළුවන්. ඒ නිසා බය නැතුව හිතට ඕන දෙයක් එන්න දීලා තමන් හොඳට සතිමත්ත්වයේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට යම් සංඥාවක් නැත්නම් යම් සිතුවිල්ලක් පහළ වෙනවා, ඒක ඉක්මනටම නැතිලා යනවා. තවත් සිතුවිල්ලක් පහළ වෙනවා, ඒකත් ඉක්මනටම නැතිලා යනවා. තවත් සිතුවිල්ලක් පහළ වෙනවා, ඒකත් ඉක්මනටම නැතිලා යනවා. නැතිලා යන්නේ මොකද? අපි මේකට කෑලි මූට්ටු කරන්නේ නැහැ. ඒක ඔස්සේ දිගට දිගට යන්නේ නැහැ. ඒක අල්ල ගන්න යන්නේ නැහැ. ඒක මගේ කියා ගන්න යන්නේ නැහැ. ඒක සංස්කරණය කරන්න යන්නේ නැහැ. ඉතින් එතකොට ඒවා ඔස්සේ දිගට දිගට පෙර ගැහිලා පරම්පරා ගොඩනැගිලා යන්නේ නැහැ. ඒ ආපු සිතුවිල්ල එතනම අවසන්ලා යනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය MC යෝගාවචරයේක් අත්දැකීමින් වාසය කළොත් දැන් මේ සිතුවිලි වල එක්තරා අන්දමක පැමිණීමේ සංඛ්‍යාතය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු කලින් නම් විනාඩියකට සිතුවිලි 50ක් ආවා. දැන් කාලයක් මේක කරගෙන යනකොට විනාඩියකට සිතුවිලි එන්නේ 30යි. ඊට පස්සේ තවත් මේක දිනු කරගෙන යනකොට ඔන්න විනාඩියකට සිතුවිලි 20ක් එනවා. ඊට පස්සේ තවත් දිනු කරනකොට ඔන්න විනාඩියකට සිතුවිලි 10යි එන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා මේ විදිහට මේ පැමිණෙන සිතුවිලි ප්‍රමාණයේ අඩුවක් සිද්ධ වෙන්න මේ සිතුවිලි අතර පරතරයක් ගොඩනගෙනවා. දැන් ඒක නිකන් හරියට අර මුලින් තිබුණේ පඹ ගාලක පැටලුණා වගේ ගතියක්. හිතේ සිතුවිලි වල අතොරක් නැහැ, ප්‍රමාණයක් නැහැ, සීමාවක් නැහැ. සිතුවිලි වලින්ම හිත පිරීලා තිබුණේ. නමුත් දැන් මේ චිත්තානුපස්සනාවක් ප්‍රමාණිකූලව දිනු කරගෙන යනකොට යාගේ මේ සිතුවිලි වල එක්තරාන්දමක අඩුවීමක්, සිතුවිලි වල ප්‍රබලත්වයේ බාලවීමක්, ඒ වගේම සිතුවිලි අතර පරතරයක්. දැන් ඔන්න යෝගාවචරයේ තේරුම් ගන්න. හරියට නිකන් පැටලලා තිබිච්ච නූල් බෝලයක් අපි බොහොම අමාරුවෙන් පොඩ පොඩ අවුල් අරින්න ගත්තා වගේ අපිට පොඩ පොඩ මේ නූල් බෝලේ තිබිච්ච අවුල් අඩු වෙන ගතිය තේරෙනවා. කලින් නම් බොහොම ව්‍යාකූලත්වයක් තිබුණේ, පැටලිච්ච ගතියක් තිබුණේ. දැන් හැබැයි ඒ බඳු ව්‍යාකූලත්වයක් නැහැ. ඒ බඳු පැටලිච්ච ගතියක් නැහැ. ඒනොට දැන් ටිකක් निराකූල ගතියක් තියෙනවා. අවුල් අඩු ගතියක් තියෙනවා. දැන් එතකොට යෝගාචරයත් අන්න ඒ බඳු තත්ත්වයක් අත්දකින්නේ. දැන් සිතුවිල්ලක් එනවා, එයා යනවා. ඊට පස්සේ ආයෙත් නිකන් සිතුවිලි නැති ගතියක් ඔන්න අත්දකිනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න සිතුවිල්ලක් එනවා, ඒකත් යනවා. ආයෙත් ඔන්න සිතුවිලි වලින් තොර ස්වභාවයක් එයා අත්දකිනවා. එතකොට අර සිතුවිලි අතර පරතරය එන්න වැඩි වෙලා. දැන් මේ විදිහට යෝගාවචරයේ දිනු කරනවා නම් එයාට තේරෙනු දැන් මේ සිතුවිලි අතර පරතරය තව තව වැඩි වෙනවා. පැමිණෙන සිතුවිලි ප්‍රමාණය තව තව අඩු වෙනවා. දැන් ඔන්න විනාඩියකට සිතුවිලි 5යි එන්නේ. ඒතර සෑහෙන කාලයක් සිතුවිලි වලින් තොරව නිකන් පැහැදිලි අහස දිහා බලන් ඉන්නවා වගේ ඔන්න යෝගාවචරයේ වාසය කරනවා. දැන් අපි අහස දිහා බලන් ඉන්නකොට අපි හිතමු කලින් නම් අහස තිබුණේ හොඳටම වලාකුළු වලින් බර වෙලා. හැබැයි පස්සේ වුණ තව ටිකක් වෙලා යනකොට මේ වලාකුළු ටිකක් අඩු වුණා. දැන් ඉඳලා හිටලා වලාකුළක් දැන් එනවා. දැන් අපිට හොඳට මේ පැහැදිලි අහස පේනවා. දැන් අපි හිතමු හිතේ මේ අහසේ වලාකුළු ඇත්තෙම නැහැ. දැන් හොඳට පැහැදිලි අහස අපිට පේනවා. අන්න ඒ වගේ අපේ හිතෙත් මේ සිතුවිලි වලින් හිත ටික ටික නිදහස් වෙන්න සිතුවිලි වලින් තොර පැහැදිලි සිත දැකගන්න යෝගාචරයට හම්බ වෙනවා. ඉතින් එතකොට අන්නේ බඳු හිතක් චිත්තානුපස්සනාව හරහා යම්ස කෙනෙක් යෝගාචරයක අත්දකිනවා නම් එතනත් අන්න මෙන්න මේ බඳු අනිමිත් ස්වභාවයක් යෝගාචරයට අත්දැක ගන්න පුළුවන්. දැන් සිතුවිලි වල නිරූපණයක් මෙතන නැහැ. ඉතින් මේ අවස්ථාවේදී කයට හිත යොදලා වැඩකුත් නැහැ. ආයිත් වේදනාවන්ට හිත යොමු කළත් තේරුමක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ සිතිවිලි වලින් තොර, සංඥාවන්ගෙන් තොර, නිමිති වලින් තොර මෙන්න මේ අලුතෙන් හඳුනාගත්ත මේ අනිමිත්ත සමාධිය තුළ හිත ටිකක් පුරුදු කරන්නයි අවශ්‍ය. දැන් අපි දැන් මේ එතකොට කායानुපස්සනාව හරහා මෙබඳු තත්වයකට හිත ගන්න හැටි, වේදනානුපස්සනාව හරහා හිත මේ තත්වයට ගන්න හැටි, චිත්තානුපස්සනාව හරහා මෙබඳු තත්වයට හිත ගන්න හැටි ගැන තමයි ටිකක් මේ විස්තර කරේ. ඉතින් එතකොට යෝගාවචරයේ මෙබඳු අනිමිත්ත චේතෝ සමාධියක් සුළු වේලාවකට අත්දැක්කට එයාට ඒක ඒ තරම්ම වැටහීමක් නැහැ. මොකද ඒක බොහොම සුළු මොහොතයි පැවතුනේ, ඊට පස්සේ ආයෙ නැති වෙලා ගියා. හැබැයි ඒ தත්ත්වෙට නැවත නැවතපත් වෙන්නපත් වෙන. ඒපත් වෙන தত্ত্বය ටිකක් රඳාපවතින පටන් ගන්නවා. හිතන්න මුලදී තප්පර කීපයයි තිබුණේ. හැබැයි ඊළඟ පාර උත්සාහවන්ත වෙනකොට ඔන්න විනාඩියක් තිබුණා. නවතත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 2ක් තිබුණා. නවතත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 5ක් තිබුණා. තවදුරටත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 10ක් තිබුණා. තවදුරටත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 20ක් තිබුණා. තවදුරටත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 30ක් තියෙනවා. තවදුරටත් උත්සාහවන්ත වෙනකොට විනාඩි 40ක් තියෙනවා. තවදුරටත් උත්සාහවන්ත වෙනකොට ඔන්න විනාඩි 50ක් තියෙනවා. දැන් ඔය මට්ටමට එනවා කියන්නේ යා අනිමිත්ත චේතෝ සමාධියක් අත්දකින්න. දැන් ඒක නිකන් හිතේ හොඳට රෙජිස්ටර් වෙලා තියෙනවා. හිතේට හොඳට ඒක කා වැදිලා තියෙනවා. ඉස්සෙල්ලා වගේ නිකන් ආවට ගියාවට එන ගතියක් නෙමෙයි. මේ தത്വයට දැන් හිත ගන්න පුළුවන් බවට යෝගාවචරයට හොඳට ඒත්තු ගැන්විලා තියෙනවා. හියාගේ හිතේ හොඳ විශ්වාසයක් තහවුරු වෙලා තියෙනවා. ඉතියා දැන් ඊළඟට උත්සාහන්ත වෙනවා බැරිද මේ தত্ত্বය මට සක්මනේදිත් ගන්න. දැන් පරයන්කේදී නම් මේක සාර්ථක වුණා. බැරිද මේ தত্ত্বය මට සක්මනේදී ගන්න. දැන් හිත මේ தത്വයට හුරු වෙලා තියෙන නිසා දැන් හුඟක් අර කායानुපස්සනාව වඩා වේදනානුපස්සනාව වඩා චිත්තානුපස්සනාව වඩා ඉන්නේ නැතුව එයා හිත දාලා බලනවා කිලින්ම අතෙන්ට. එතකොට ඉතින් සමහරවිට ඉක්මනටම කැඩෙනවා. දැන් අපි හිතමු විනාඩි 45ක් ඉන්න පුළුවන්කම තිබුණා ක්‍රමානුකූලව වඩාගෙන යනකොට. හැබැයි එකපාරටම හිත මෙතෙන්ට දැම්මට හිත එතන ඉන්නේ නැහැ. අපි තුන් විනාඩි පහෙන් කැඩලා යනවා. මොකද අර ඌමනා කරන ශක්තිය තාම එතන ගොඩනැගිලා නැහැ. මෙන්න මේ ආකාරයෙන් යම්සි කෙනෙක් දියුණු කරද්දී තවත් පැත්තකින් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී මේ தත්ත්වය විස්තර කරලා තියෙනවා. දැන් යම් අවස්ථාවක මේ අනිමිත්ත චේතෝ සමාධිය දියුණු කරනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අයම්පිකෝ අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසං චේතසිකෝ යංකෝ පනකින්ජි අபிසංකතං අபிසං චේතසිකං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. දැන් මේ අනිමිත්ත චේතෝ සමාධිය කියන එකත් මම මේ උත්සාහ කළගත් එකක්. ඒ කියන්නේ අපි හිතමු එක කායනුපස්සනාවක් වඩලා ධාතු මනසිකාරයක් වඩලා ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන ඒවා ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් අරගෙන ඒ ළඟට නිමිති ගන්න බැරි වෙලා ඔන්න ඔය වගේ ප්‍රතිපදාවක් හරහා හදාගත් එකක්. නැත්නම් වේදනානුපස්සනාව හරහා ගිහිල්ලා ඒ ඉතා කුඩා කුඩා වේදනාවක් ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා අන්තිමට ඒ තුලින් ගොඩනගාගත්ත ප්‍රඥාවත් තුලින් හදාගත් එකක්. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවක් හරහා ගිහිල්ලා අර විස්තර කළා වගේ අපි ගොඩනගාගත්ත දෙයක්. එහෙම නැත්නම් මේ සූත්‍රයේ විස්තර කරනවා වගේ සමත සමාධිය ඔස්සේ ගිහිල්ලා ප්‍රමාණිකූලව සංඥාව සියුම් කරගෙන ගිහිල්ලා අන්තිමට සියුම් සංඥාවත් අතහැරලා අන්තිමට හදාගත්ත එක. ඉතින් එතකොට මෙතනත් සංකත ගතියක් තියෙනවා. අபிසංකත ගතියක් තියෙනවා. ඒ කියන්නේ මේකත් ඇවිල්ලා සකස් කරලා ගත්ත එකක්. ඒ වගේමයි හිතලා ගත්ත එකක්. මේක චේතනා පූර්වකව තනාගත් එකක්. මම මෙතෙන්ට යන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ විදිහට ප්‍රතිපදාව ගොඩනගන්න ඕනේ කියලා හිතේ චේතනාව පහළ කරගන්නවා. ඒ අනුව භවනා කරනවා. ඒ අනුව හිත එතෙන්ටපත් වෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තොර මේ යෝගාවචරයේ හඳුනා ගන්නවා අනිමිත්තං චේතෝ සමාධින් අනිමිත්තෝ චේතෝ සමාධි අபிසංකතෝ අபிසං චේතසිකෝ. මේ අනිමිත්ත චේතෝ සමාධිය කියන එකත් සංකතයි, සකස් කරපු ගතියක් තියෙනවා. ඒක මේ ගොඩනගා ගන්න ආහු ප්‍රතිපදාවක් තියෙනවා. හේතුඵල සකස් වීමකින් තමයි මේකත් ගොඩනැගිලා තියෙන්නේ. යංකෝපන කිංචි අபிසංකතං අபிසං චේතසිකං තං අනිච්ඡං නිරෝධ ධම්මන්ති. ඉතින් මේ බඳු යම් කිසි සකස් කළ ස්වභාවයක් තියෙනවා නම්, සංකත ස්වභාවයක් තියෙනවා නම්, ඊට උරුමයි අනිත්‍ය ලක්ෂණය. ඒ නිසා මේකත් අනිත්‍යයි. මේකත් නැති වෙලා යනවා. තං අනිච්ඡං නිරෝධ ධම්මං. ඉතින් එතකොට එක පැත්තකින් හිතන්න පුළුවන් මේ අනිමිත්ත චේතෝ සමාධිය පිළිබඳව මෙයාගේ හිතේ යම් කිසි ඇලීමක් තිබුණා නම්, බැඳීමක් තිබුණා නම්, ලොකු ආසාවක් ඒකට තිබුණා නම්, එතන යම් කිසි විපස්සනාවක් යොමු කිරීම තුළින් ඒ ආසාව නැති කර ගන්නවා. ලොකු බැඳීමක් මේකට ලොකු නිකාන්තියක් තිබුණා නම් ඒකෙන් හිත නිදහස් කර ගන්නවා. තවත් පැත්තකින් මේ අනිමිත්ත චේතෝ සමාධිය බිඳෙන ආකාරය, කැඩෙන ආකාරය, මේක අනිත්‍යත්වයට ලක් වෙන ආකාරය පිළිබඳව යෝගාවචරේ වටහා ගන්නවා. දැන් අපි තවත් පැත්තකින් මේ ප්‍රශ්නට එළඹුණොත් කොහොමද අනිමිත්ත චේතෝ සමාධිය බිඳෙන්නේ? කොහොමද ඒක කැඩෙන්නේ? කොයි අවස්ථාවේද අනිමිත තත්ත්වය අපිට අහිමි වුණා කියලා අපි දැනගන්නේ? දැන් අපි හිතමු අපේ හිතට පුළුවන්කමක් ලැබුණා සෑහෙන වෙලාවක් අපි දුපය භාගයක් කිසිම නිමිත්තක් නැතුව හිත බොහොම සංසුන්ව ශුන්‍ය ස්වභාවයක නිමිති නොගෙන සැහැල්ලුවෙන් සරලව තබා ගන්න. ඉතින් මේ වෙලාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේදී හිතේ මොකක්වත් උපාදානයක් නැහැ. රූපයක් ගිහිල්ලා උපාදාන කරගෙන නැහැ. සද්දයක් ගිහිල්ලා උපාදාන කරගෙන නැහැ. නැත්තම් ගඳක් සුවඳක් උපාදාන කරගෙන නැහැ. ඊළඟට රසයක් උපාදාන කරගෙන නැහැ. ස්පර්ශයක් උපාදාන කරගෙන නැහැ. හිතේ සිතුවිලි ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට ඒ උපාදාන වලින් හිත తాවකාලිකව නිදහස් වෙලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක නැවතත් හිත ගිහින් උපාදාන කරන්න ගත්තොත් ආයෙත් අන්න හිතට සංඥා එනවා. මොකද උපාදානයක් සිද්ධ වෙනවා කියන්නේ සංඥා සහිත මට්ටමක්. එක්ක අපි වේදනාවක් උපාදාන කරනවා වෙන්න පුළුවන්, හිත නැවත සංස්කරණ කරන්න ගත්ත වෙන්න පුළුවන්. හැබැයි එතනත් යම් සංඥා ස්වභාවයක් තියෙනවා. එතකොට ආයෙත් හිත පිරෙනවා. හිතේ තිබිච්ච අර සරල පැහැදිලි නිදහස් ස්වභාවය අහිමි වෙලා හිත ආයෙත් නිකන් සංඥා වලින් පිරෙන්න ගන්නවා. හිතන්න අපි අපේ ගෙදර අපි කාලෙකින් අතු ගෑවේ නැහැ. ඉතින් කාලෙකින් අතු ගාපු නැති නිසා, සුද්ධ පවිත්‍ර කරේ නැති නිසා, එතන දකුණු දැල් බැඳිලා තිබුණා, උංගා දූවිලි තිබුණා, බඩු මූට්ටු ඔක්කොම ජරාජීර්ණ වෙලා තිබුණේ, උංගා බඩු මූට්ටු ඇතුලේ කිසිම පිළිවෙලකට නැතුව තිබුණා, බොහොම ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. ඉතින් අපි දවසක හිතුවා නෑ මේක හොඳට සුද්ධ කරන්න ඕනේ, මේ අනවශ්‍ය දේවල් ඔක්කොම ගෙදරින් අයින් කරන්න ඕනේ කියලා. ඉතින් අපි තාත් කීප දෙනෙක්ගේ උදව් සහපදව් සහිතව මේ බඩු මූට්ටු ඔක්කොම එළියට දාලා සුද්ධ කළා, මකුළු දැල් කැඩලා අතු ගාලා. ඉතින් මෙහෙම අපේ ගෙදර හොඳට දැන් අපි පිරිසුදු කරා, හොඳ තීන්ත ටීකුත් ගාලා හොඳට පිළිවෙලට හදාගත්තා. දැන් ඉතින් හරි ප්‍රසන්නයි. දැන් ගෙදර ලොකුවට බඩු මූට්ටු මහා ගොඩක් පුරවගෙන නැහැ, බොහොම පැහැදිලි ඉඩකඩ සහිතයි, ඇතුළට වෙලා ඉන්න පහසුයි, හිතට කරදරයක් නැහැ, හිතට වෙහෙසක් නැහැ. හැබැයි මෙහෙම ඉන්නකොට ඔන්න ආයෙත් මොනා හරි බඩු මූට්ටු ටික ටික එකට දෙක දෙක තුන හතර පහ ඔන්න පිරෙන්න ගන්නවා. අර තිබිච්ච ඉඩකඩ දැන් ආයෙත් ඔන්න ඇහිරෙන්න ගන්නවා. මොකද අපි ගෙනල්ලා ආයෙත් පුරවනවා. ආයෙත් අර තිබිච්ච සරල ගතිය, තිබිච්ච ඉඩකඩ සහිත ගතිය, මනසේ තිබිච්ච මේ පැහැදිලි ගතියට මේ කරන උපකාරය, ඒ වටා පිටාවෙන් ලැබිච්ච අනුග්‍රහය ආයෙත් අහිමි වෙලා ආයෙත් ඔන්න ගෙදර බඩු මූට්ටු වලින් පිරෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපේ හිතෙත් තියෙන්නේ. අපි යම් ප්‍රතිපදාවක් කරහා හිතේ ඉඩකඩ වැඩි කරගත්තා, හිතේ පැහැදිලි බව වර්ධනය කරගත්තා. හැබැයි හිත නැවතත් උපාදාන කරන්න ගත්තහම ආයෙත් ඉතින් හිතට ඒ තත්ත්වය අහිමි වෙලා හිත නැවතත් උපාදාන වලින් පිරෙන්න ගන්නවා. ආයෙත් සංඥා වලින් හිත ආකීර්ණ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එතකොට මෙන්න මේ අනිමිත්ත චේතෝ සමාධිය පාවිච්චි කළා තියෙනවා, නැත්තම් විස්තර කළා තියෙනවා, ඒක භාවිතා කළා කොහොමද ආශ්‍රවයන් ෂේ කරන්න කියලා. දැන් අපේ හිතේ ඒ අනිමිත්ත తত্ত্বය පවත්ින් නැතිව යම් වෙලාවක බිඳෙන්නේ මොකද? හිත නැවතත් උපාදාන කිරීම තුලින්. එතකොට හිතට යම් කිසි නැවතත් සංඥාවක් පැමිණීම තුලින්. එතකොට මේ බඳු යම් හෝ සංඥාවක් පැමිණෙන්න හේතු තුනක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කාමාශ්‍රවය, අනිත් එක තමයි භවආශ්‍රවය, අනිත් එක තමයි අවිජ්ජාශ්‍රවය. සාමාන්‍යයෙන් ආශ්‍රව තුනක් ගැන දේශනා වෙනවා, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. තවත් තැනක මේකටම දිඨාශ්‍රවයකුත් එකතු කරලා ආශ්‍රව හතරක් වශයෙන් දේශනා කරනවා. නමුත් දිඨාශ්‍රවය කියන එක අවිජ්ජාශ්‍රවය ඇතුළටම යොමු කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන් ආශ්‍රව තුනයි කියලා කියන්න පුළුවන්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් වෙලාවක අපේ හිතේ කාමාශ්‍රවය ක්‍රියාත්මක වෙනවා නම් ආයෙත් ඉතින් එයා ගිහිල්ලා කාමයන් අරමුණු කරනවා. දැන් කාමයන් කියලා කියන්නේ අපි තුමු ලස්සන ලස්සන රූප, ලස්සන ලස්සන මේ මිහිරි මේ ගීත, වාදන, සංගීත, ඊළඟට හොඳ හොඳ සුවඳ, හොඳ හොඳ ඉමිහිරි රස, කයට දැනෙන හොඳ පහස. ඒතර මේවා තමයි මේ කාමයන් කියලා අපි සාමාන්‍යයෙන් හඳුනගන්නේ. ඒතකොට මේවා සම්බන්ධයෙන් අපේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. කාමාසාවක් තියෙනවා. නැත්නම් කාමච්ඡන්දයක් තියෙනවා. ඉතින් මේ කාමච්ඡන්දයට යට තියෙන්නේ කාමාශ්‍රවය. ඒ කියන්නේ නිර්කයස්. අවුරුදු ගණන් තිස්සේ, භව ගණන් තිස්සේ, කල්ප ගණන් තිස්සේ අපි මේවම ඇලුම් කරලා ඇලුම් කරලා හිතේ නිකන් මණ්ඩි බැහැලා තියෙන්නේ මේ කාමාශ්‍රවය. එතකොට ඒ කාමාශ්‍රවය සක්‍රිය වුණ ගමන් ආයෙත් හිත ගිහිල්ලා ලස්සන රූපයක සංඥාවක් හිතට දාගන්නවා. ලස්සන ගීතයක, ලස්සන සංගීතයක යම් සංඥාවක් හිතට දාගන්නවා. යම් කිසි ලස්සන මිහිරි අපිටම සුවඳක සංඥාවක් හිතට දාගන්නවා. එහෙම නැත්නම් බොහොම මිහිරි රසයක සංඥාවක් හිතට දාගන්නවා. නැත්නම් හොඳ ස්පර්ශයක සංඥාවක් හිතට දාගන්නවා. නැත්නම් මොකක් හරි සිතුවිල්ලක් හරි මේ හිතට ගන්නවා. ඉතින් මේ විදිහට මේ කාමාශ්‍රවයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී කාමයන් හා සම්බන්ධ යම් සංඥාවකින් හිත පිරෙනවා. යම් අවස්ථාවක මෙබඳු කාමාශ්‍රවයක් නැත්තම්, ඒ කියන්නේ කාමාශ්‍රවය අක්‍රීය නම්, කාමාශ්‍රවය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්, එතකොට ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒබඳු සංඥාවක් හිතේ රජ කරන්න බෑ. හිතේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භවආශ්‍රවය ගැන. අපි දැන් භවආශ්‍රවය කියලා කියන්නේ දිගට ඉන්න ඕන ගතිය, මම තව කෙනෙක් වෙන්න ඕනේ ගතිය, මම අරයා වෙන්න ඕනේ, මම මෙයා වෙන්න ඕනේ, මම දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, මම ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, මම ගුරුවරයෙක් වෙන්න ඕනේ, මම අම්මා කෙනෙක් වෙන්න ඕනේ, මම තාත්තා කෙනෙක් වෙන්න ඕනේ, මම පොහොසතෙක් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉතින් විවිධාකාර ආසාවන් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන්ම අපි මේ දැන් ඉන්න මොහොත ගැන සතුටක් නැහැ. අපිට අහවල් කෙනා වුණොත් තමයි සතුටු වෙන්න පුළුවන්. නැත්නම් අහවල් දේ තිබුණොත් තමයි සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි නිරන්තරයෙන්ම මේ ඊළඟ මොහොතට අදින ගතිය, ඊළඟ මොහොතට බලාපොරොත්තු තබන ගතිය, ඊළඟ මොහොතට ඇදෙන ගතියක් තමයි අපි ගාව තියෙන්නේ. අපි භව රාගය කියලා කියනවා, නැත්නම් භව තණ්හාව කියලා කියනවා. ඒතර වෙන තත්ත්වයන් බවට පත්වීමේ උමනාව. ඉන්න තත්ත්වය මදි, ඉන්න තත්ත්වය ඒ තරම්ම සතුරුදායක නැහැ. අපි ඒ නිසා වෙන තත්ත්වයකට පත්වේදී. ඒතර වෙන තත්ත්වයකට පත්වීමේ උමනාව, වෙන තත්ත්වයකට පත්වීමේ ආසාව, ඒ භව තණ්හාව නිරන්තරයෙන් අපේ ක්‍රියාත්මක වෙනවා. ඒකට යට තියෙන්නේ භවාශ්‍රවය. ඒක ඊළඟ මොහොතකට තියෙන ආසාව වෙන්න පුළුවන්, ඊළඟ තත්වයකට තියෙන ආසාව වෙන්න පුළුවන්, ඊළඟ තනතුරට තියෙන ආසාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊළඟ උසස් වීමට තියෙන ආසාව වෙන්න පුළුවන්, නැත්නම් එහෙම නැත්නම් ඊළඟ භවයට තියෙන ආසාව වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර දිගට දිගට යන ගතියක්, ඊළඟ මොහොතට ඇදෙන ගතියක්, භව නෙත්තියක් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. මේ தত্ত্বය අපේ හිතේ තියෙනවා නම්, ඒබඳු බහාශ්‍රවයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී ඊට සරිලන අන්දමින් යම් සංඥාවක් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා, අපේ හිතේ පෙන්නුම් කරනවා. හිතන්න, ඉගෙන ගන්න යම්සි දරුවෙක්ට අපේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියනවා, පුතේ කොහොම හරි විභාගෙ පාස් කරලා විශ්වවිද්‍යාලය යන්න ඕනේ, ඔයාට එතකොට උපාධියක් හම්බ වෙනවා, මෙන්න මේ විදිහයි උපාධි කෝට් එක, මෙන්න මේ විදිහයි උපාධියේදී පළඳින පළඳනාවන්, මෙන්න මේ විදිහට තමයි උපාධියක් ගන්න. ඉතින් මේ විදිහට මොනවා හරි අපිටම එයාගේ ඔළුවට දානවා. ඉතින් අර ඉස්කෝලේ යන ළමයාගේ හිතේ දැන් අර උපාධිය ගැනීම ගැන, විශ්වවිද්‍යාල ජීවිතය ගැන යම් සංඥාවන් ගොඩක් වැඩ කරනවා. ඉතින් ඒවෙන් තමයි මේ කුළු ගැන්වීම සිද්ධ වෙන්නේ. ඒවෙන් තමයි එක්තරාන්දමක ඉස්සරහට අද ඇදිලා යන ගතියක් සිද්ධ වෙන්නේ. ඒවෙන් තමයි ඉස්සරහට අදින ගතියක් සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් ඒ දාගත් සංඥාවලින් තමයි එයාව තව ඉස්සරහට ගන්නෙ. හිතේ ලොකු කැමැත්තක් ඇති කරගන්නෙ. නැත්නම් හිතේ ලොකු ඒ වෙතට යොමු කිරීමක් සිද්ධ වෙන්නේ. මේ අන්දමින් දැන් එතකොට ඊළඟ දෙයක් ගැන අපේ හිතේ යම්කිසි සංඥාවක් ක්‍රියාත්මක වෙන්න එතකොට සිද්ධ වෙන්නේ ඒ ඊළඟ දේ පිළිබඳව, ඊළඟ தත්වය පිළිබඳව අපේ හිතේ ඒබඳු සංඥා රජ කරන්න පටන් ගන්නවා. ඒතර ඒබඳු සංඥා අපේ හිතට එක්තරා අන්දමකින් වද දෙනවා. ඒබඳු ඊළඟ தત્ත්වය පිළිබඳ සංඥා වලින් අපේ හිත පිරෙනවා. ඒතර මේ தત્ත්වය හිතේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ භවාශ්‍රවය ක්‍රියාත්මක වෙනවා. නැත්තම් භවාශ්‍රවය සක්‍රියයි කියලා කියන්න පුළුවන්. හැබැයි අපි හිතමු මේ භව තණ්හාව සුළු මොහොතකට හරි ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපි 100%ක් මේ වර්තමාන මොහොතේ හිත පවත්වනවා නම්, 100%ක් මේ වර්තමාන මොහොත ගැන අපේ හිතේ සතුටක් තියෙනවා නම්, එහෙම නැත්නම් තෘප්තිමත් බවක් තියෙනවා නම්, එහෙමනම් ඊට ඊළඟ මොහොතක් ගැන ආසාවක් නැහැ. අපි අනාගතය දිහා බලාගෙන දුවන ගතියක් නැහැ. මේ මොහොතේ 100%ක් සතුටේ. මේ මොහොතේ 100%ක් තෘප්තිමත්. ඒතර මේ මොහොතේ 100%ක් තෘප්තිමත් නම් ඊළඟ මොහොතක් ගැන පලාපරුතු තියාගෙන ආසාවන් තියාගෙන ඒවා ඔළුවේ දාගන්න උවමනාවක් නැහැ. ඉතින් එතකොට අන්න භවාශ්‍රවය ඒ වෙලාවේ සක්‍රිය වෙලා නැහැ. එහෙනම් භවාශ්‍රවය මූලික කරගත්ත සංඥාවන්ගෙන් හිත පිරෙලා නැහැ. ඊට පස්සේ අවිජ්ජාශ්‍රවය ගැන ගත්තොත්, දැන් අවිජ්ජාශ්‍රවයේ ක්‍රියාත්මක වීම හුඟක් වෙලාවට අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන, මමෙක් හදාගෙන, පුජ්‍යල භාවයක් ඇති කරගෙන, මමයි එයයි කියලා හිතාගෙන, එයයි මායි කියලා හිතාගෙන, එයයි මායි සංසන්දනය කරගෙන, තවත් පිරිසක් එක්ක අපිව දාලා ඒගොල්ලෝ මේගොල්ලෝ කියලා හිතාගෙන ඔවුනොවුන් හා සංසන්දනය කරමින්, ඒතර මේ මානය මුල් කරගත්ත, අස්මිමානය මුල් කරගත්ත, සත්ව පුජ්‍යල භාවයක් මුල් කරගත්ත මේ සියලුම සංඥාවන් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා අපි තුල අවිජ්ජාශ්‍රවයේ තියෙන තාක්. අවිජ්ජාශ්‍රවය තුලින් අපි මුලාවක ඉන්නේ, අපිට පේන්නේ නිකන් පාට කණ්ණාඩියකින්. අපි හිතාගෙන ඉන්නේ මෙතන කෙනෙක් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. මේ ඉන්නේ මම, අතන ඉන්නේ එයා, මේ ඉන්නේ මම, අතන ඉන්නේ අරයා. යත් මෙහෙමයි යා ස්ත්‍රියක් මෙයා පුරුෂයෙක් මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් ඉතින් මේ විදිහට අපි දාගත්ත සංඥාවල හිර වෙලා මේ අවිද්‍යාව තුලින් පැටලිලා තමයි අපි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. ඉතින් එතකොට මේ බඳු අවිද්‍යාවක් අපේ හිතේ ක්‍රියාත්මක වෙන්න සංසන්දනය කිරීම එහෙම නැත්නම් ඒ පුජ්‍යල භාවයක් තුලින් හදාගත්ත විවිධ සංඥාවන්ගෙන් අපේ හිත පිරෙන්න ගන්නවා. යම් හෝ අවස්ථාවකදී අපි ටිකක් ඝන සංඥාව දුරු කරගෙන අනාත්ම සංඥාව හොඳට වර්ධනය කරගෙන අපේ හිතේ හොඳට ප්‍රඥාව රජ කරන මට්ටමකදී බලපවත්වන මට්ටමකදී ප්‍රඥාව ශක්තිමත් මට්ටමකදී එමුනම් මේ අවිජ්ජාශ්‍රවය ටිකක් යටපත් වෙනවා. ඒ වෙලාවේදී අර අවිජ්ජාශ්‍රවය මුල් කරගත්ත සංඥාවන් හිතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා හිත සංඥාවන්ගෙන් ගොඩනැගෙන හැටි සංඥාවන් තුල පැටලෙන හැටි අපර මේ සූත්‍රයේදී කෙටියෙන් විස්තර කරලා තියෙනවා. තවත් පැත්තකට එනනම් අපිට ඉතා ගන්න පුළුවන් අපි තුල කාමාශ්‍රවය ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී කාමයන් හා සම්බන්ධ සංඥාවන් අපේ හිතේ තියෙන්න බෑ. කාමයන් හා සම්බන්ධ සංඥාවන්ගෙන් හිත නිදහස්. හිත ශූන්‍යයි. යම් අවස්ථාවක භවාශ්‍රවය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් භවාශ්‍රවයේ මූලික කරගත් සංඥාවන්ගෙන් හිත නිදහස් හිත ශූන්‍යයි. යම් අවස්ථාවක අවිජ්ජාශ්‍රවයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිජ්ජාශ්‍රවයේ මූලික කරගත් සංඥාවන්ගෙන් හිත නිදහස් හිත ශූන්‍යයි. මේ ඉගැන්වීම මත පදනම් වෙලා යම්සේ ක්‍රමානුකූලව තමන්ගේ හිතේ බලපවත්වන මේ කාමාශ්‍රවය හා සම්බන්ධ සංඥාවන් දුරු කරමින් කැලස් දුරු කරමින් කැලස් ප්‍රහාණය කරමින් දිගට විපස්සනාවක් වඩනවා නම් භවාශ්‍රවය තේරුම් ගනිමින් භවාශ්‍රවය මුල් කරගත් සංඥාවන් දුරු කරමින් භවාශ්‍රවය ප්‍රහාණය කරමින් භාවනාව තව දියුණු කරනවා නම් අවිද්‍යාව මුල් කරගත් සංඥාවන් තේරුම් ගනිමින් ඒවා බැහැර කරමින් ඒවට ඇලෙන්න යන්නේ නැතුව ඒවා බැහැර කරමින් අවිද්‍යාශ්‍රවය ප්‍රහාණය වෙන අන්දමින් එයා භාවනාවක් වඩනවා නම් එතකොට එනම් මේ ආශ්‍රවයන්ගේ ක්‍රමානුකූල අඩුවීමක් ටික ටික වියකී යාමක් දුර්වල වී යාමක් යෝගාචරයේ අත්දකින්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේ බුදුරජාන් වහන්සේ අන්තිමට දේශනා කරන්නේ එයා පැමිණෙනවා යථාබුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා පරමානුත්තරා ශුන්්‍යතාවක් කන්ති භවති. මේක තමයි යන් තියෙන උපරිම මට්ටමේ ශුන්්‍යත තත්ත්වය. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ ශුන්‍යමිතං සංඥාගතං කාමාසවේ නාති පජානාති. දැන් කාමාශ්‍රවේ මූලික කරගත්ත සංඥාවන්ගෙනුත් හිත නිදහස්. හිත ශූන්‍යයි. භවාශ්‍රවේ මුල් කරගත්ත සංඥාවන්ගෙනුත් හිත නිදහස්. හිත ශූන්‍යයි. අවිජ්ජාශ්‍රවේ මුල් කරගත්ත සංඥාවන්ගෙනුත් හිත නිදහස්. හිත ශූන්‍යයි. හැබැයි තාමත් එකක් තියෙනවා යම්කිසි දුකක්. ඒ තමයි මේ කය නිසා ඇතිවෙන යම්කිසි දර්ථයක්. කය නිසා ඇතිවෙන යම්කිසි වෙහෙසක්. මොකද මේ කය ජීවත් වෙනවා තාම ඉන්ද්‍රියන් සක්‍රීයයි. එතකොට ඒ නිසා යම්කිසි පුංචි දර්ථයක් තාම තියෙනවා. මෙරිලා නැහැ. ඒ නිසා මෙතන වෙනත් වචන වලින් කියනවා නම් මේ අරහත්වේ තත්වයක් තමයි විස්තර කරන්නේ. දැන් කාමාශ්‍රවය සම්පූර්ණයෙන් අවසන්ලා තියෙනවා, භවාශ්‍රවය අවසන්ලා තියෙනවා, අවිජ්ජාශ්‍රවය අවසන්ලා තියෙනවා. හැබැයි මේ කය ජීවත් වෙන නිසා, කය හුස්ම ගන්න නිසා, මේකේ පරිවෘත්තීය ක්‍රියාවන්, ආහාර ජීර්ණ ක්‍රියාවන්, ආහාරමේ සිද්ධ වෙන නිසා මේ කයේ යම්සි දරතයක් තියෙනවා. ඒක විතරයි හැබැයි දැන් දැනෙන්නේ. කාමාශ්‍රවය නිසා හිතට ආපු සංඥාවන් දැන් නැහැ. භවාශ්‍රවය නිසා හිතට පැමිණි සංඥාවන් දැන් නැහැ. අවිජ්ජාශ්‍රවය නිසා හිතට පැමිණි සංඥාවන් දැන් නැහැ. තොර මේ මට්ටමේදී තමයි යෝගාවචරයේ අත්දකින්නේ පරම අනුත්තර වූ ශුන්්‍යත තත්වය. ඒකත් ඉතින් සාපේක්ෂයි. මොකද මේ කය හා සම්බන්ධ යම්කිසි අශූන්‍ය ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක නොසලකා හරින්න පුළුවන්. හැබැයි කාමාශ්‍රවේ නිසා හිත වල් වැදිලා නැහැ. භවාශ්‍රවේ නිසා හිත සංඥාගත වෙලා නැහැ. අවිජ්ජාශ්‍රවේ නිසා හිත වල් වැදිලා නැහැ. ඒ බඳු සංඥාවන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම නිදහස්, සම්පූර්ණයෙන්ම ශුන්‍යයි. මේක තමයි කියනවා යන්න පුළුවන් කෙනෙකුට උපරිම වශයෙන් ගන්න පුළුවන් පත් වෙන්න පුළුවන් ශුන්්‍යත తত্ত্বය. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් තවත් ඉදිරිපත් කළා තේනවා. අතීත කාලෙදී යම්කිසි පරම අනුත්තර වූ ශුන්්‍යත පරසමාපත්තියට පැමිණලා යම්සි කෙනෙක් මහාන බමුණු කෙනෙක් වාසය කරලා තියෙනවා නම් ඒ ඇවිල්ලා මෙන්න මේ පරම අනුත්තර වූ ශුන්්‍යත තත්වයක්. අනාගත කාලයේදී යම්සි කෙනෙක් පරම අනුත්තර වූ උපරිම මට්ටමේ ශුන්්‍යත තත්වයක් අත්දකින්නවා නම් ඒ තමයි මෙන්න මේ දේශනා කරන ශුන්්‍යත තත්වය. වර්තමාන කාලයේදීත් යම්කිසි කෙනෙක් පරම ශ්‍රේෂ්ඨ උත්තරීතර මට්ටමක ශූන්‍යතාවයක් අත්දකින්නවා නම් ඒක තමයි මේ දේශනා කරන ශූන්‍යත තත්වය. කියලා මේ ශූන්‍යත තත්වය පිළිබඳව විශේෂ වර්ණනාවක් කරනවා. ඉතින් ඒ කාතකින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අරහත්වේ කියලා මේ දේශනා කරන්නේ. මොකද කාමාශ්‍රය සම්පූර්ණයෙන්ම නිදහස්, අවිජ්ජාශ්‍රය සම්පූර්ණයෙන්ම නිදහස්, භවආශ්‍රය සම්පූර්ණයෙන්ම නිදහස්. ඒ නිසා රහතන් වහන්සේට කියනවා කීනාශ්‍රව කියලා. ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා. ඒ නිසා ඒ ආශ්‍රවයන් නිසා හිතේ ක්‍රියාත්මක වෙන කිසිම සංඥාවක් සංඥාවන්ගින් උන්වහන්සේගේ හිත ව්‍යාකූල වෙන්න විදිහක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් කරනවා තස්මාතිහ ආනන්ද පරිසුද්ධං පරමානුත්තරං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරිස්සාමාති එවං හිවෝ ආනන්ද සික්ඛිතබ්බಂತಿ. ආනන්දේ එහෙන් පරිශුද්ධ වූ පරම අනුත්තර වූ ශුන්්‍යතාව උපයාගෙන වාසය කරමු කියලා මෙසේ තොප හික්මිය යුතුයි. ඒ නිසා මේ යෝගාවචරින්ව තමන් වහන්සේගේ ශ්‍රාවකයින්ව යොමු කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උතුම් වූ ශුන්්‍යත තත්වයක් කෙරෙහි. එහෙනම් මේ බඳු උතුම් වූ ශුන්්‍යත තත්වයක් උපයාගෙන ඒ ශුන්්‍යතාවය තුළ වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් ආරාධනා කරනවා, දේශනා කරනවා. ඉතින් ඒ අනුව අපිට හිතෙනවා මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක අවසානය තමයි මේ අත්දකින්නේ. ඒ ක්‍රමානුකූලව දිනු කරගෙන ආපු ශුන්්‍යතා තත්වයක උපරිම මට්ටම, උපරිම ඵලය තමයි එතකොට රහතන් වහන්සේ කෙනෙක් අත්දකින්නේ. උන්වහන්සේගේ හිතේ එතකොට කාමාශ්‍රවේ නිසා ඇතිවෙන සංඥාවන් නිරූපණය වීමක් නැහැ. භවආශ්‍රවේ නිසා ඇතිවෙන සංඥාවන් නිරූපණය වීමක් නැහැ. අවිජ්ජාශ්‍රවේ නිසා ඇතිවෙන සංඥාවන්ගේ නිරූපණය වීමක් නැහැ. හිතේ එතකොට තියෙන්න ඕනේ පැහැදිලි බවක්, සංඥාවන්ගෙන් නිදහස් බවක්, හිත බොහොම පිරිසුදු පිවිතුරු බවක් තමයි එහෙමනම් උන්වහන්සේ අත්දකිනවා ඇත්තේ. ඉතින් මේ කරුණු කාරණාත් අපි තේරුම් අරගෙන අපි වඩන භාවනාවත් එතකොට මෙබඳු පැත්තකට යොමු කරගන්න, මෙබඳු නිදහස් භාවයක් වෙත නැඹුරු කරගන්න, සංඥාවන්ගෙන් හිත නිදහස් කරගන්න, සංඥාවන් කෙරෙහි එක්තරාන්දමක විරක්ත භාවයක්, විරාගී බවක් අපේ හිතේ දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙන්නේ. ඒ සඳහා අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, සුපුරුදු පරිදි කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් දැන් අවස්ථාව දෙන්න පුළුවන්.
අරුණ මහතා තැසිවීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ඇහෙනවා.
ස්වාමින්වහන්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ස්වාමින්වහන්සේ කරපු දේශනාවට මගේ ලැබුණු අත්දැකීමක් අනුව අදහස් රූපාන්තර ගැනීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අවස්ථරද?
ඔව් ඔව් කියන්න.
ස්වාමින්වහන්සේ දැන මේ කියලා දුන්න මාර්ගයට වඩා වෙනස් විදිහක මාර්ගයකින් ඔය තත්ත්වයේ සෑහෙන දුරකට අධ්‍යක්ෂකක් ගැනයි මේ කියන්නේ යන්නේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 15කට 16කට විතර ඉස්සර මට වෙච්ච සිදුවීමක්. මම පාරේ යනකොට මගේ ඒ කියන්නේ පයින් යනකොට මගේ ඉස්සරහට ආව වාහනයක බොහොම සුන්දර කාන්තාවක් එයා ඩ්‍රයිව් කරගෙන මාලි බොහොම සතුටු මුහුණක්, ප්‍රියමනාප මුහුණක්, ඒ වගේම රූමත් මුහුණක් තිබ්බ කාන්තාවක්. එයා දැන් ඒක තප්පරයකට අඩු ගානක වෙලාවකින් නැතිලා ගියා. ඒ කියන්නේ ඉදිරියට ආව, පහු කරගෙන ගියා. එතෙන්දී ඒක ඉතාමත්ම සිතේ තැන්පත් වෙච්ච කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ දැක්ක දේ ඉක්මනටම නැති වෙලා ගියා. ඒත් එක්කම මගේ හිතට ඇවිත් තවත් දෙයක් තමයි දැන් ඒ බොහොම සුන්දර සත්‍යයෙන් මුහුණ පෙරුණට ඊට පස්සේ ගෙදර ගියාම හරි යන තැන කොහේ හරි අසුන්දර වෙන්න පුළුවන් වෙනස් වෙලා, මොකද කවුරු හරි එක සම්ඩු කරා නම් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ඒක ඒ බොහොම සදින් පිටට කාවැදිච්ච එකත් එක්කම තවත් දෙයක් සිද්ධ වුණා. දැන් ධර්මයේ අහල තිබ්බ හින්දා මතක් වුණා මේ සුභ සංඥාව අයෝනිසෝ මනසිකාරයෙන් ඇති කරගත්තනම් එතකොට එතන කාමච්ඡන්දය ඇති වෙනවා. ඒක නැත්තම් ඒක සුභ හැටියට ගත්තේ නැත්තම් එතකොට කාමච්ඡන්දයක් ඇති වෙන්නේ නැහැ කියන දැනුම තිබ්බා. ඒක හරියට මේ නිකන් විදුලි කෙටුවා වගේ ඇට විදුවලට යන්න විදිහට, අර මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා කියන දේ ඉතාම මේ ඒෂණේ බොහොම සදින් දැනුණා. ඒ දැනීම තුළින් ඊට පස්සේ අනිමිත්ත තත්වයකට ඇතුළුණා. සමහර කොහොමටත් මම භාවනාව කියන පරයන්කින් මත් කර කර හිටියා ඒ කාලෙ ගොඩක් කල්. එතකොට ඒ ඇතිවෙච්ච දෙයින් ඒතර හේතු ඵල තේරුණා. ඒ වගේම කාමච්ඡන්දයේ ඇතිවෙච්ච එහෙමම නැති වෙලා ගියා. ඊට පස්සේ බොහොමත්ම සාම්‍ය තත්ත්වයක විදිහට සොම්නස්සක් දුම්නස්සක් මොනවත් නැති හිස් තත්ත්වයකට මනස ඇතුළුණා. ඒත් එක්කම ඇතැම් අවස්ථාවල පරයන්කේ ඇති වෙන උදේ වය තත්ත්වය මේකෙදි ඇති වෙලා ගියා. ඒ කියන්නේ ඒ අවස්ථාවට වේගෙන් ඇති නැතිව තේරෙන්න පටන් ගත්තා. බොහොම අවේදිත සුඛයක් හිතට දැනුණා. ඒ අවස්ථාව බොහොම හිතේ සදින් කාවැදිච්ච නිසා ඊට පස්සේ පසුකාලීනව සැරින් සැරේට ඒ තත්ත්වය මොකක් හරි රූපයක් දක්නකොට නිකම්ම ට්‍රිගරින් ෆැක්ටර් එකක් වගේ වෙනවා. ඒකලා ඒක තුළින් ඒ ස්වභාවය නැවත නැවතත් ඇති කරගන්න පුළුවන්. ඒ ඇති වෙන තත්ත්වය සමහර වෙලාවට විනාඩි 20 30 විතර පවතිනවා. බොහොමත්ම සුවදායක කියන වචනය පාවිච්චි කරන්නත් බෑ. හිස්පාව. හැබැයි ඒ හිස්පාව බොහොම මේ දැව ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දුන්න දේ වගේ තමයි. එතකොට ඒ වගේ මේ අවස්ථාවල දැන් ඇලීම පැත්තට විතරක් නෙවෙයි ගැටීම පැත්තත් නැතුව බොහොම සුවපත් බවක් තමයි ඇති වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් එතකොට තවත් තේරෙන දෙයක් තමයි අසුභ නිමිත්ත කියන දේ විපරිණාමයෙන් නිසා විපරිණාමයයි අසුභ නිමිත්ත කියන එක වගේ ඒ වගේ වචනවල තේරුම් පවා වෙනස් වෙන සත්‍යයක් එතකොට ඇති වෙනවා. දැන් කොටින්ම කිව්වොත් මම මේ ව්‍යායාම කරන්න උදේට හිටගත්තාම අන්නාඩියක් ඉස්සරහා එතකොටත් ඕනනම් ඒ සත්‍යයට ඇතුල් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. සාන්දහස මම හිතුවා ඒක සඳහන් කරන්න මේකේ වෙනත් පැත්තකින් යන්න පුළුවන් කියන එක මේ මට හිතෙච්ච නිසා මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න ඉස්සෙල්ලා තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඇත්තටම දැන් අරුණ මහත්තයා කිව්වා වගේ, ඒ කියන්නේ දැන් අපේ හිතේට ටිකක් ප්‍රබල සංඥාවක් ආවහම අපිට පොඩ්ඩක් යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරන්න පුළුවන් වුණා නම් ඒ ප්‍රබල සංඥාව මෙකිලා යන දිහා බලන්න. ඒ ප්‍රබල සංඥාව ක්‍රමානුකූලව ෂේ වෙලා යන දිහා බලන්න. නැති වෙලා වියකිලා යන දිහා බලන්න. ඒ පාර හරහා අපිට ඔය අනිමිත පැත්තට යන්න පුළුවන්. කියලා අපි නිකන් හිතන්න පොඩි පොඩි සංඥා ගොඩක හිටියේ. හැබැයි එක පාටම හොඳ ප්‍රබල සංඥාවක් ආවා. හිතත් ඒක ඇල්ලුවා. හිතත් ඒක දැක්කා. හැබැයි අපි මොකද කරන්නේ? ඒක වියකිලා යන්න හොඳට ඉඩ දීලා ඒක පෝෂණය කරනවා වෙනුවට ඒක ක්‍රමානුකූලව වියකිලා යන්න ඉඩ දීලා හොඳට බලාගෙන ඉන්නවා. එතකොට අර පාර කපනවා එයා අර අනිමිත தത്വෙට. දැන් අපි හිතමු ඕක රූපේට විතරක් නෙමෙයි අපිට වේදනාවකට දාන්න පුළුවන්. අපි හිතමු අපි වේදනානුපසනාව වඩමින් හිටියා. එතකොට ඔන්න එක පාටම ටිකක් ප්‍රබල වේදනාවක් පහළ වුණා. අපි දුක් වේදනාවක් පහළ වුණා. අපි හොඳට මේ දුක් වේදනාවට හිත දාගෙන ඉන්නවා. එතකොට මේ දුක් වේදනාව පොඩ ෂය වෙන්න පටන් ගන්නවා. දැන් ඕක ෂය වෙලා ගිහිල්ලා ඒක යම් අවස්ථාවක අහෝසි වුණා නම් ආයෙත් හිත නිමිති ගන්න නැතිව ආයෙත් හිත වේදනාවක් රූපයක් සංඥාවක් සංස්කාරයක් කරන්න නැතුව ලස්සන්ට හර අනිමිත තත්ත්වයට අපිව ගිහිල්ලා අතාරින්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුමු අපි හොඳට සැහැල්ලුවෙන් භාවනා කර කර ඉන්නද්දී ඔන්න එකපාරට ලොකු සද්දයක් ඇහුණා. අපි මේ සද්දෙට ගැටෙන්නේ නැතුව අපිට පුළුවන් වුණා නම් මේ සද්දය අවසන් වෙනතුරු අහන්න. මේ සද්දය ක්‍රමානුකූලව වියකිලා යනවා, ෂය වෙලා යනවා. අපි මේ වියකිලා යන දිහා, ෂය වෙලා යන දිහා, කුඩා වෙලා යන දිහා හොඳට අහගෙන ඉන්නවා. ඉතින් අපිව අරගෙන යන්නේ අර නිරුද්ධ තත්ත්වයකට තමයි. අපිව අරගෙන යන්නේ අනිමිත තත්ත්වයකට තමයි. මොකද මේ ප්‍රබල සංඥාව අපිට එකාතකින් අර මනතුංග මහත්තයා කිව්වා වගේ එයා පාර සකස් කරලා දෙනවා ශුන්‍යත තත්ත්වයකට. පාර සකස් කරලා දෙනවා අනිමිත තත්ත්වයකට. ඒ නිසා මේවත් හොඳ ක්‍රම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර සම්ප්‍රදායික ක්‍රමම නෙමෙයි. නමුත් යෝගාවචරයෝ මේ ප්‍රායෝගිකව වගේ තත්ත්වයන් අත්දකිනවා. ඒ නිසා කිසි වැරද්දක් නැහැ. දැන් ඕකම මේ බුද්ධ දේශනාවෙත් සඳහන් වෙනවා, අතරම තේර ගාථාවලත් සඳහන් වෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පින්ඩපාත වැඩම කරනවා. ඉතින් උන්වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ මේ හැබැයි භාවනා කරන විපස්සනාවක් වඩන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ පින්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකින්නවා මේ හතරමං හන්දියේක නිලියක් අඟපෑමක් කරනවා. ඉතින් අනිත් මිනිස්සු වට වෙලා අත්පොලසන් දෙනවා. එය බොහොම ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා. ඉතින් මිනිස්සු ඔල්වල සම් දෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ දිහා බලනවා. බලලා හැබැයි අර අපි බලනවා වගේ නිකන් කාම බැලීමක් නෙමෙයි බල කරන්නේ. කාමයන් මුල් කරගත්ත බැලීමකින් නෙමෙයි උන්වහන්සේ බලන්නේ. උන්වහන්සේ මේකේ ආදීනවයි දකින්නේ. මේ බඳු නර්තනයක් දැකීම නිසා, මේ බඳු නර්තනයක් රස විඳීම නිසා, මේ බඳු කාම දර්ශනයක ඇලී ගලී වාසය නිසා මේ ඉන්න පිරිස කොයි තරම්නම් තව තව මේකේ කෙලෙස් ඇති කර ගන්නවද, මේ කෙලෙස් වලට වසඟ වෙනවද, ඊට මේවා නිසා තව තව සංසාරයට බැඳෙනවද කියලා මේ දර්ශනයේ තියෙන ආදීනවයි උන්වහන්සේට ප්‍රකට වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ආදීනව ප්‍රකට වීම හරහා ඒ తත්වය හිතට අවබෝධ වෙලා නැත්නම් ඒ ආදීනව හොඳට අවබෝධ වෙලා හිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට ඒ යම් යම් විෂම දර්ශන පවා සමහර විට යොදා ගන්න පුළුවන්. ඉතින් අපි පහසු මේ නිවැරදිව යෝනිසෝ මනසිකාරයේ ඒ අවස්ථානුකූලව යෙදුවා. ඒ නිසා කිසි වැරද්දක් නැහැ. උත්සාහවන්ත වෙන්නයි තියෙන්නේ.
ඉතින් මයි ස්වාමීන් වහන්සේ දිරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව ගයාන් සංජීවට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මම දිගටම සක්මන සිදු කරනවා. පසුගිය සති වලත් සම්බන්ධ වුණා. ස්වාමීන් වහන්සේ දැන් භාවනාව සිදු කරනකොට කය දැන් මට දැනෙන ස්වභාවය බලනකොට දැන් අවට ඊට පස්සේ කය තුල සිහි කරනකොට මේක අපිට දැනෙන්නේ දැනීමක් පමණයි කියලා දැනෙනවා. ඊට අමතරව අපි දැන් අපිට දැනෙන දැනීම් ස්වභාවය අපි මේ දැනීම් රාශීන් එකතු කරගෙන දැනෙන ඒ පොකුර තමයි මම කියලා සකස් කරගෙන තියෙන්නේ කියලා අදහසක් මතුණා. ඊට අමතරව ස්වාමීන් වහන්සේ දැන් පසුගිය දිනවලදී මම සක්මණ සිදු කරද්දී පාද කියලාම නෙමෙයි ගැනින්නේ ඔසවනකොට මට දැනීම් රාශියක් දැනෙනවා. ඒ දැනීම් රාශිය දැනිලා අවසන් වෙනවා. ඉන් පසුව දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි පාද තියනකොට පාද කියන්නේ තබනකොට අර දැනීම් රාශිය දැනෙනවා. දැනලා ඒක නැති වෙනවා. එහෙම ටිකටම කාලයක් සිදු කරා. ඊට පස්සේ දැන් වෙන්නේ දැන් පාද කියලා මම සඳහන් කරන්න ඕන හින්දා ඒ ඔසවනකොටම සිහිය වඩනකොට අර දැනීමක් දැනෙන්නේ නැහැ. පොඩි කම්පනයක් වගේ දැනෙනවා එපමණයි. ඒ කියන්නේ අර කලින් දැනුණ අර දැනීම් රාශියවත් දැනෙන්නේ නැහැ. කම්පනයක් වගේ දැනෙනවා ඉච්චරයි. ඒවත් දැනීමක් නැහැ. මේ විදිහට දිගටම ඒ දැනීම් ස්වභාවය තමයි දැනෙන්නේ සවා.
හරි. වැරද්දක් නැහැ. ඒක ඇත්තම අදත් අපි කතා කළේ ඒකයි. දැන් අර හිතේ අපි දැන් ඇත්තම චිත්තානුපසනාව පැත්තෙන් අද විස්තර කරද්දී ඒ සිතුවිලි වල අඩුවීමක් සිතුවිලි අතර පරතරයක් ගොඩනගෙන ආකාරය අපි විස්තර කරා. ඒ වගේම තමයි මෙතනත් අපිට අර මුලදී මහා දැනීම් සම්භාරයක් තියෙනවා. ඒ හැම එක එකක් ගානේ වෙනස් වෙනවා. ඒ වගේ තොරතුරු දැනෙන්න පුළුවන්. හැබැයි පස්සේ පස්සේ මේ ඒ දැනෙන තොරතුරු වල අඩුවීමක් විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒවා නිකන් ගෙවි යාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. ඒ වුණ නොදැනෙන ගතියක් තියෙනවා. ඒකට හිස් බවක් තියෙනවා. මේවා අතර පරතරයක් තියෙනවා. පරතරය කියලා කියන්නේ මොකක්වත් නිරූපණය නොවීමක්. මොකක්ක මොන සංඥාවක්වත් එතන නැහැ. නිමිති නැහැ එතන. ඉතින් එතකොට අන්න කෙනෙක් තේරුම් ගන්නවා මේ සංකත ස්වභාවය නැති මට්ටමේකදී නැත්තම් සංස්කරණ වලින් තොර තත්වයක් ඔන්න යෝගාවචරයක අත්දකින්න. සිතුවිලි අතර පරතරයක්. සිතුවිලි වලින් තොරව හිත පවතින්න පුළුවන්. හිතේ යම්කිසි ඊට ආවේනික දැනුවත් බවක් තේනවා. ඒ දැනුවත් බව තුල අර සංකත ධර්මයන් පහළ වෙනවා. ඉතින් එතකොට ඒ පහළ වෙච්ච ධර්මයන් නැත්තම් ඒ හිතට ආවේනික දැනුවත් බව විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ යෝගාචරයේ අර හුඟා තොරතුරු තිබුණ තැන තොරතුරු වල අඩුවීමක්, තොරතුරු වල අවසන් වීමක් නැත්තම් ඒ නිමිති වල අවසානයක්, නිමිති වලින් තොර ස්වභාවයක් අත්දකින්න පුළුවන්. ඒ නිසා ওই தත්ත්වය වරදක් නැහැ දෙකට කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ දැන් ඔසවන්න කොටම හිටියොත් තමයි ඔය නොදැනීම එන්නේ.
හරි.
පොඩ්ඩක් හරි අර ප්‍රමාද වුණොත් අර කලින් විදිහට මේ දැනීම එනවා. නමුත් අර අප්‍රමාදී භවයේ ඉන්නකොට තමයි අර කර්ම නොදැනීමේ ස්වභාවය දැනෙන්නේ.
හරි. ඔක හැදිලා ඒවි. ඔක හැදිලා ඒවි. තවම ඉතින් අර හිත තාම ඒක හොඳට ඒතන තහවුරු වෙලා නැහැ. ඒ නිසා ඒ අර ඉන්ද්‍රයන්ගේ සමබරතාවය ආපු මට්ටමකදී ඒකට එනවා. හැබැයි අසමබර නම් ඉන්නේ නැහැ. හැබැයි ඉතින් ඕක තව තව දිනු කරද්දී අපි තුන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ওই தත්තෙට වැඩි දුර හිතපත් වෙන්න ගන්නවා. ඒ නිසා ඒ තරම්ම ගැටලුවක් නැහැ. තව දිනු කරගෙන යනකොට ඕක වැඩි වැඩියෙන් සිද්ධ වෙන්න ගනී. වැඩි වැඩියෙන් අත්දකින්න පුළුවන් වේවි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
අපසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ගෝන්ස දේශනා කරපද චේතෝ විමුක්ති චේතෝ සමාධිය අනිමිත්ත සමාධිය.
ඔව්.
එතේ මේ සාමාන්‍යයෙන් භාවනාවක් කරනකොට ඒක වැඩනවා නේද? ඉතින් මේ සම්පූර්ණ වඩන්න ඕනාවක් නැහැ. සම්මානික සාමාන්‍ය හැමතිස්සම සාමෝම සිතුවිලි දෙකනේ ජීවත් වෙන්නේ. දැන් චේතෝ විමුක්ති සමාධිය අනිමිත්ත සමාධිය මේ භාවනාවක් කරනකොට ඉතින්ම වැඩනවා කියන එකයි මගේ හැඟීම. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක්
නෑ. එතන ඇත්තටම අරමුණු සහිතව වඩන සමාධියක් නෙමෙයි මේක. දැන් අපි හිතමු අපි බුදු ගුණ වඩනවා. අතර බුදු ගුණ වඩනකොට නිමිති ගැනීමක් අපි කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා, හිත ඒ වෙතට නැඹුරු කරනවා. එතකොට අරමුණක් ඇසුරු කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. නැත්නම් අපි හිතමු අපි අසුභ භාවනාවක් වඩනවා. ඉතින් එතකොට අසුභය ගැන යම් නිමිත්තක් විතර අරගන්නවා. ඒ කයේ තියෙන මේ අපිටම අශුභ ලක්ෂණ යම් නිමිති හිතේ දාගන්නවා. ඒ විදිහට අපේ හිතේ නිමිති ගැනීමක් කරනවා. නමුත් මෙතන තියෙන්නේ විපස්සනාව තුළින් අපි අත්දකපු ප්‍රතිඵලයක් තමයි අනිමිත්ත කියලා කියන්නේ. නැතුව අපි මේ අනිමිත්තට එකපාර්ත හිත ගන්නව නෙමෙයි. අපි එක්තරා ආන්දමකින් හිතේ ප්‍රඥාවක් දියුණු කරනවා. විපස්සනාවෙන් යද්දී එහෙමයි වෙන්නේ. හිතේ යම් ප්‍රඥාවක් දියුණු කරනවා. ඒ ප්‍රඥාව දියුණු වෙන්න හිතට නිමිති ගන්න බැරි තරම් ඒක මේ බොහොම යොහුසුළු අවසන් වීම නිසා, අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම නිසා හිතට නිමිති ගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ හිතට නිමිති ගන්න බැරි වීම නිසා ලැබෙන ප්‍රතිඵලයක් තමයි අනිත්‍ය සමාධිය කියලා කියන්නේ. ඊට පස්සේ අන්න යෝගාවචරයේ ඒ ප්‍රතිඵලය තමයි දියුණු කරන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රතිඵලය තුල වැඩි වෙලාවක් යාට ජීවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵලයේ වැඩි කාල පරිච්ඡේදයක් අත්දකින්න පුළුවන්. මොකද ඊට සරිලන මට්ටමක නැත්නම් ඊට ප්‍රයෝගී වෙන ප්‍රඥාවේ යම්කිසි වර්ධනයක් සිදු වෙලා. ඒ ගොඩනැගුණ කුසලතාවය තව වර්ධනය වෙලා ඉතින් එතකොට ඒකේ ප්‍රතිඵලය වැඩි වෙලාවක් භුක්ති විඳින්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේක හදාගෙන යන්න තියෙන්නේ.
භාවනාව
තුළින් දුරු කරගන්නත් පුළුවන්
නේද? ඔව් ඔව් අනිවාර්යෙන්ම. මම තව ප්‍රශ්නයක් තියෙනවා සම්මන්ත්‍රණය ධම්ම දනුව ලබා ගැනීම සඳහා මේ කල් වේලා පිනේට මම මේකත් අහන්න කැමතියි. මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ සාමාන්‍ය මහණෙනි කියලා නැත්නම් ආනන්ද නැත්නම් සාරිපුත්‍රය කියලා පැවිති උතුමාණන් වහන්සේලාටනේ. ඒ වගේම සමහරලාට පෞද්ගලිකව පටාචාර අංගුලිමාන වගේ අයටත් පුද්ගලිකව ගිහිලා දාම් දෙදලා මේවා කරලා තියෙනවා. රජවරුන්ට දේශනා කරලා තියෙනවා. උපවහන්සේලා අපිට පින්වත් නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට දේශනා කරනවා. මේ හැර දැන් මට දැනගන්න ඕනේ සෝමාංශනේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම පොතුවේ මේ ජනතාව අමතලා දේශනා කරපු ධර්ම දේශනා තියෙනවද මොනවාද සූත්‍ර ආදී එහෙම අවස්ථා තියෙනවද කියලා දැනගැනීම සඳහා.
ඔව් ඒක හරි. දැන් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේම ජනතාව අමතලා තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ඒ කුරු රට කම්මාස ධම්ම කියන නුවරට වඩිනවා. ඉතින් එතන හිටපු ජනතාවට තමයි නැත්නම් එතන රැස් වෙච්ච පිරිසට තමයි සතිපට්ඨානය දේශනා කරන්නේ. ඉතින් තවත් ඉතින් උදාහරණයක් කියනවා නම් සේක සූත්‍රය ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ එනවා සේක සූත්‍රය. එක්තරා අවස්ථාවකදී ශාක්‍ය රජදරුවන් විසින් මොකක්ද ඒකට කියන්නේ මේ ආසන ශාලාවක් සකස් කරලා පූජා කරනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා මේ අලුතෙන් සකස් කරපු ඒ ආසන ශාලාව පිළියර ගන්න කියලා. පිළියරගෙන ඒකේ ප්‍රථම ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ඒක ඒගොල්ලන්ට ආශිර්වාදයක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක එතනට වැඩම කරනවා. ඉතින් ඒ ආසන ශාලාවේ ඉතින් බොහෝ ශාක්‍යයන් පිරිසක් රැස් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ සෑහෙන ධර්ම දේශනා කළා. ඊට පස්සේ කොන්දේ අමාරුවක් හැදෙනවා. ඒ නිසා උන්වහන්සේ ආරාධනා කරනවා ආනන්ද සාමින් වහන්සේට. ආනන්ද මගේ පිටර දෙනවා මම පොඩ්ඩක් මෙතනම මේ සතපෙනවා නැත්නම් ටිකක් මම විවේක ගන්නවා මේ ශාක්‍ය රජදරුවන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්න කියලා. ඊට පස්සේ ආනන්ද සාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ විවේක ගන්න අවස්ථාවේදී ඔන්න සේක ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා දේශනා කරනවා. ඒ නිසා මේ බොහෝ පිරිසක් අමතලා ආමන්ත්‍රණය කරපු දේශනාව සෑහෙන්න තියෙනවා.
එහෙමයි ස්වාමීනි.
ආදි චිත්‍රවත් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව බන්තජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් තව දුරටත් භාවනාව මමයා ඉන්න තැන හා නැති තැන ගැන විමසිලිමත් ඉන්නකොට බොහෝ විට දැන් ඉරායාසයෙන්ම මම නැති තැනක හුදකලාව ඉන්නවා නම් තියෙනවා.
හරි.
එතකොට ඒ වගේම මේ මමයා කොයි වෙලේ හරි මතු වෙනවා නම් ඒක මේ මම අමුතු ක්‍රමයකට මේ සිත විසින් පෙන්වලා දෙනවා. මේ කියන්නේ කයෙහි පඨවි ධාතුව ඉස්මතු කරලා.
අහහ.
එතකොට එහෙම නිකන් කියන්නේ මම ය සිත ගැඹුරින් එනවා නම් ඒක පඨවි ධාතුවේ ඒ ධාතු ගුණය බොහොම කලුවට දැනෙනවා. යාන්තම් සියුම් නම් සියුම් ස්වභාවයකට කියන්නේ කොහොම හරි හිත විසින් මම ඇතුල් වෙන්න හදනකොටම ඒක පෙන්වලා දෙන ගතියක් තියෙනවා. ඒක එහෙම නිවැරදිද ස්වාමීන් වහන්සේ? එහෙම වෙනවද?
දැන් මම කියන එක ගත්තාම දැන් එතනදී යම්සි උපාදානයක් එක්කයි සිද්ධ වෙන්නේ. දැන් එක්කෝ යම් වෙලාවකදී රූපයක් උපාදාන කිරීම නිසා, යම් වෙලාවකදී වේදනාවක් උපාදාන කිරීම නිසා, යම් වෙලාවකදී සංඥාවක් උපාදාන කිරීම නිසා, යම් වෙලාවකදී සංස්කාරයක් උපාදාන කිරීම නිසා, එමත් නැත්නම් යම් වෙලාවකදී යම් දැනුවත් බවක් උපාදාන කිරීම නිසා තමයි එහෙමනම් මමයා මතු වෙන්න තියෙන්නේ. එතකොට අපිට මේ මමයා මතු වෙච්ච අවස්ථාවේදී අපිටම උඟක් වෙලාට ඔන්න කය උපාදාන වෙලා නම්, යම්කිසි භෞතික දෙයක් උපාදාන වෙලා නම්, එතෙන්දී ඒ தත්ත්වය නිරූපණය වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඕනනම් තව ටිකක් බලන්න. දැන් මේ මමයා හැදෙද්දී හිත අරමුණු වෙලා තියෙන්නේ රූපයක්ද? හිත අරමුණු කරන්නේ යම්කිසි භෞතික දෙයක්ද? භෞතික දෙයක් මූලික කරගෙනද මමයා හදලා තියෙන්නේ? එතකොට ඔය තර්කය සනාථ වෙන්න පුළුවන්. මොකද එතකොට අපිට තේරෙන්න පුළුවන්, ඔව් ඇත්ත තමයි, මෙතෙන්දී යම් භෞතික දෙයක් මුල් කරගෙන භෞතික දෙයක් ඇසුරු කරගෙන තමයි මේ මමෙක් හදන්න හදන්නේ. හිතන්න දැන් අපිට අපේ ගෙදර මතක් වෙනවා. ඉතින් එතකොට යම් භෞතික දෙයක් තියෙනවා. එතකොට මේ භෞතික දෙය මූලික කරගෙන අපි මමත්වයක් හදනවා. මගේ කියන හැඟීමක් හදනවා. මමෙක් පිළිබඳ තත්ත්වයක්, පුජ්‍යලයක් පිළිබඳ තත්ත්වයක් අපි පෝෂණය කරන්න හදනවා මේ භෞතික වස්තුවක් මූලික කරගෙන. එහෙම නැත්නම් අපිට අපිටම අපේ යාන වාහන මතක් වෙනවා, අපේ කාර් එක මතක් වෙනවා. එතකොට එතකොට තියෙනෙත් භෞතික දෙයක්. ඒ භෞතික දේ පාදක කරගෙන අපි මමෙක් හදනවා. මේ තියෙන මගේ කාර් එක, මේ මගේ කාර් එක හරිය වටිනවා. නැත්නම් මගේ කාර් එක අරයගේ කාර් එකට වඩා හොඳයි. ඒකෙන් ඉතින් අපි මේ යම්කිසි භෞතික දෙයක් පදනම් කරගෙන මමෙක් හදනවා. සංසන්දනයක් කරනවා. ඉතින් ඒ වගේ අපිට පොඩ්ඩක් යටට බැහැලා බලන්න පුළුවන් මෙයා මේ වෙලාවේදී මේ භෞතික தත්වයක් ඇසුරු කරනවාද? භෞතික தත්වයක් උපයෝගී කරගෙන තියනවාද මේ මමත්වේ වර්ධනය කරන්න කියලා? බොහෝ විට ඒක මේ ඇත්ත වෙන්න පුළුවන්.
ඔව්. නමුත් එහෙම ඒ එච්චර දුරට යන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ.
දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ සිතුවිල්ලක් සිතුවිලි මාත්‍රයක් ඇති වෙන්න යන අවස්ථාවකදී තමයි එහෙම දැනෙන්නේ.
හරි.
වාහනේ එලවගෙන පාරේ යනකොට ওই අර එහෙම ස්වභාවයක් නැතුව යනවා.
හරි.
නමුත් එකපාරටම අපි හිතමුකෝ පාරායින දිහේ බෝඩ් එකක් දිහා බලන්න හිතෙනවා.
අනේ
එතනකොට එකපාරට සිත විශ්ෙන් නිකන් පටයි
ඒ කියන්නේ
ගස්සලා
පෙන්නනවා අදගත්තා. හරි. එහෙම ස්වභාවයක් තමයි ස්වාමීන් වහන්සේ. වරදක් නැහැ. ඒ කියන්නේ යම් හෝ ක්‍රමයකින් අපිට අපේ හිත අනතුරු අඟවනවා නම් මෙතෙන් දැන් ඔන්න ආයෙත් පැටලෙන්න යන්නේ. මෙතෙන් දැන් ආයෙත් උපාදාන කරන්න යන්නේ. මෙතෙන් ආයෙත් මමෙක් හදන්නයි යන්නේ කියලා ඉතින් ඒ අනතුරු අඟවීම වටිනවා. ඉතින් එතකොට අපි වළකිනවා ඒ මමයා හැදීමේ. දැන් ඇත්තටම උතන මමයා හදීම කියනකට වඩා ඉතින් අපිට ඊට වඩා සරල මට්ටමකින් කියන්න පුළුවන් හිත උපාදාන කරන්නේ යන්නේ කියලා. උපාදාන වෙච්ච මට්ටමකදී මමෙක් හැදෙන්න පුළුවන්. ඒ මූලික මට්ටමේදී උපාදාන කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට උපාදාන වෙන මට්ටමේදීම හිත අපිට අනතුරු අඟවනවා නම් ඔන්න ආයෙත් හිත ගා ගන්නයි යන්නේ. ආයෙත් හිත පැටලෙන්නයි යන්නේ. ආයෙත් අර අනිශ්චිතව උපාදාන වලින් තොරව සරලව සැහැල්ලුවෙන් නිදහසේ තිබිච්ච හිත ආයෙත් ඔන්න පැටලෙන්නයි යන්නේ කියලා එයා අපිට අනුතුරු අඟවනවා. ඉතින් ඒක හුඟක් හොඳයි. ඒ අනුතුරු අඟවීම හරිම ප්‍රයෝජනවත්. එතකොට ඉන්න අපිට ආයෙත් ඔන්න සතිය පහළ වෙනවා නැත්නම් නුවණ ඉස්සරහට එනවා. ඒ අල්ලා ගැනීම වලින් හිත වළක්වලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඇත්තටම දැන් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතන්න අපි යනවා වාහනේ එලවගෙන හයිවේ එකේ. ප්‍රධාන පාරක යනවා. අපිට වාහන මොකක්වත් නැහැ. හොඳට පාරත් විවෘතයි. හොඳට වේගෙන් යන්නත් පුළුවන්. හිතන්න දැන් අපි මේ පාරේ අත් දෙක අතහැරලා යනවා දැන්. ඒ කියන්නේ ස්ටීරින් වීල් එකෙන් අත් දෙක අතාරිනවා. මොකද ඉතින් වෙන වාහනයක් ඇත්තෙත් නැහැ. අපේ වාහනේත් හොඳයි. හොඳට පාරත් ඉඩකඩ තියෙනවා. ඉතින් අත් දෙක අතාරිනවා. හැබැයි යම් වෙලාවක පොඩි හෝ හේතුවක් නිසා වාහනේ වම් පැත්තට හැරෙන්න ගත්තොත්. ඉතින් ඒකට අනිවාර්යෙන් අපි මේක මැද්දට ගන්න ඕනේනේ. අපිට තේරෙනවානේ අනිවාර්යෙන් මෙයා වමට දැන් බරයි කියලා. එතකොට ඉතින් අපි ආයි මැද්දට ගන්න ඕනේ. එතන ආයි දකුණු පැත්තට හැරෙන්න යනවා. එතන ආයි මැද්දට ගන්න ඕනේ. අන්න ඒ වගේ අපේ හිත නිකන් තියෙන්න පුළුවන් මම මේක හදන්න නැතුව. උපාදාන වලින් තොරව. ඒක ඒ කියන්නේ කාලයක් යනකොට අපි හිතමු විපස්සනාවක් දිනු කළා. හිතට ඒ ස්වභාවය ටික ටික කාවදින්න කාවදින්න හිත ටිකක් වෙලා උපාදාන වලින් තොරව තියෙන්න පුළුවන්. හැබැයි නැවතත් පරණ පුරුද්දට ගිහිල්ලා හේතු වෙන්න උත්සාහවත් වෙන්න පුළුවන්. නැවතත් ගිහිල්ලා යම් සංඥාවක්, යම් වේදනාවක්, යම් සංස්කාරයක්, යම් රූපයක් ඇසුරු කරන්න යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අන්න අපි මතක් කරගන්නවා මෙන්න ආයෙත් ඔන්න වම් පැත්තට බර වෙනවා. අන්න ආයෙත් ඔන්න දකුණු පැත්තට බර වෙනවා. ඔන්න ආයි මම මැදට ගන්න ඕනේ. නැත්තම් මෙයා ගිහිල්ලා හැප්පෙනවා. ආයි ගිහිල්ලා අල්ල ගන්නවා කියලා ඉතින් අපි අනුතුරු ඇඟවීමක් අනාගතේ වෙන්න පුළුවන් අනුතුරු ඇඟවීමක් අනුතුරක් යන තේරුම් අරගෙන නැවතත් ඔන්න මැද්දට ගන්නවා. අන්න ඒ වගේ ඉතින් කිසි වරදක් නැහැ. ඒ කියන්නේ ඔය ඒ කියන්නේ අහවල් ක්‍රමෙම පාවිච්චි කළ යුතුයි කියලා නීතියක් නැහැ. කෙසේ නමුත් අපි උත්සාහවන්ත විය යුත්තේ හිත උපාදාන වලින් තොරව පවත්ව ගන්නයි.
ඔව් එතකොට ඒක ඇත්තටම සමවෙනවා. එතනදී නිකන් දැනෙන්නේ දැන් අර මොන නැතිව උපාදාන නොකර ඒ ස්වභාවිකව හිත ඉන්න වෙලාවෙදී නිකන් අපිට තේරෙන්නේ සතිය නැහැ වගේ කියලානේ. නමුත් අර වගේ ස්වභාවයක් මතු කරලා දුන්නහම නිකන් ඉවලෙත් සතිය ඇති වුණා වගේ කියලා.
ඔව් දැන් මෙහෙම කියන්න පුළුවන්. ඒක ඇත්තටම සතිය කියන එකේදී දැන් උපාදාන වලින් තොර මට්ටමේදී හිතේ තියෙන්නේ අරමුණු රහිත සතියක්. එතකොට නිකන් සතිය නෑ වගේ තමයි දැනෙන්නේ. එතනක් තියෙනවා සතියක්. ඒක හැවිල්ලා බොහොම નિરાයාස සතියක්. බොහොම සරල සතියක්. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා effortless mindfulness කියලා. නැත්තම් කිසිම ආයාසයකින් තොරව පවත්වන සතියක්. සැහැල්ලු සතියක්. ඒක මේ බලෙන් අපි පවත්වන සතියක් නෙමෙයි. හිතට ආවේනික දැනුවත් බවක්. දැන් යම් අරමුණක් ඔන්නේ ක්ෂේත්‍රයට ඇතුළුනහම අන්න එතකොට නිකන් අර රේඩාර එකට මොකද්ද සංඥාවක් ආවා වගේ. එතකොට තියෙන්නේ අර එකපාරට ඔන්න නිකන් නැගිට්ට ගතියක්. එතකොට නිකන් පොඩ්ඩක් සලිත වෙච්ච ගතියක්. දැන් ඔන්න ආයෙත් මොකද්ද එකක් ආවා නේද? මේ බොහොම निराකූලව බොහොම සරලව හිස් නිදහස්ව තිබිච්ච ඒ දැනුවත් භාවයේ තුල ඔන්න එකපාරටම යම්සි අරමුණක් පහළ වෙලා. ඉතින් එතකොට යම්සි ට්‍රිගර් එකක් යම්සි උත්තේජනයක් ඉතින් ඇති වෙනවා. අර තිබිච්ච සරලත්වයේ වෙනුවට පොඩි නිකන් උත්තේජනයක් පහළ වීම අන්න අපි නිකන් අවදි වීමක්. අලුතෙන් සතියක් පහළ වීමක්. වගේ දෙයක් වශයෙන් ඉතින් අපි අර්ථකථනය කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම බැලුවාම ඉතින් මෙතන කොයි අවස්ථාවද තියෙන්නේ සතිය තමයි. නමුත් අර මුල් අවස්ථාවේදී ඒක අරමුණකින් තොර සතියක්. නිකන් සරල දැනුවත් බවක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ දෙකේ වෙනසක් ඉතින් හිතර දැනෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ.
එමයි
ස්වාමීන් වහන්සේ පැහැදිලි ඔබ වහන්සේට නිකුත් බව නිරෝගී බව ප්‍රාර්ථනා
කරනවා දිරුවන් සර්ණයි. හොඳයි. දිරුවන් සර්ණයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රියා සිල්වාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ පැණි කෙටි ඉදිරිපත් කරන්න.
ස්වාමීන්
වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා.
දෙවන සරණයි මගේ සස්තින් සාමිනාංශ මම ආනාපාන සති භාවනා කරනකොට වාඩි වෙනකොට මගේ මේ කම්පන චංචල පටන් ගන්නවා නිකන් ඉන්නකොට කම්පන චංචල පටන් ගන්නවා ඉස්සර ඒ අතර ආවා කිසි දසක් දැන් ආම්බුරණේ එහෙමනම් මට එන අරු හැබැයි මට මේ දසල හරි අවිවේ කියකට
මම චුට්ටක් ආයේ අන්තිම ටික කියන්නේ මට තේරුන්නේ නැහැ ඉස්සර මොකක්ද ආවේ
ඉස්සර නෑ අර නිකන් අනිමිත් ස්වභාවයක් වගේ ටිකක් වෙලාවක් තියෙනවා. දැන් දිගටම කම්පන එනවා. ඒව හරි වේගවත්. එක එක රිදම්කෙන් වෙනස් වෙ එනවා.
හරි.
අර මොකක් වගේ ඉස්සරට යන කාලේ අඩුයි දැන්.
හරි.
නිකන් මේ දැස් පොඩි අවිවේකීතාවක් තියෙනවා මට. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එතකොට කම්පන වෙල ඒක බලන්න ඕනේ අපි ඇතිවීම නැතිවීමද අනිත්‍ය දුක අනාත්මද එහෙම නැත්නම් ගඟක් ගලනවා වගේ ඔකේ බලන්න එක කරන්න තමයි මගේ
ප්‍රශ්නේ. මේ ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ අපි එතෙන්දී ඇත්තටම එයා පෙන්වන දේ තමයි බලන්නේ තියෙන්නේ. එහෙම නැතුව අපි අලුතෙන් අනිත්‍ය බලනවා යා දුක්ඛ බලනවා යා අනාත්ම බලනවා කියලා එහෙම මේ තත්ත්වගත කිරීමක් නැහැ. එයා පෙන්වන්න යම් දෙයක්ද අපි ඒක බොහොම නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. ඒ අනිත් පැත්තට කියනවා නම් අපි තුමු කම්පන ස්වභාවයක් කියලා කියන්නෙම අනිත්‍ය වීමක්. ඒකර ඒ යම් හෝ කම්පන ස්වභාවයක් දිහා අපි බලා සිටීම තුළ නිශ්ශබ්දව බොහොම අපක්ෂපාතීව බලා සිටීම තුළ අපේ හිතේ ගැඹුරින් අවබෝධයක් ගොඩනැගෙන්නේ අනිත්‍ය ලක්ෂණයක්. එහෙම නැත්නම් තවත් පැත්තකින් කියනවා නම් අපේ හිතේ ගැඹුරින් අවබෝධයක් ගොඩනැගෙන්නේ මේ බඳු අනිත්‍යතාවයකට මේ ස්වභාවය ලක් වෙනවා නිරන්තරයෙන්. මේ අනිත්‍යතාවයකින් පෙළෙනවා කියලා එහෙමනම් දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට මේ తත්වය තුල කොහෙද කෙනෙක් ඉන්නේ? කොහෙද මෙතන පුජ්‍යලයක් ඉන්නේ? කොහෙද මෙතන ආත්මයක් තියෙන්නේ කියලා එහෙනම් අනාත්ම ලක්ෂණයක්. ඒ නිසා කොයිකද අපේ හිතේ ගැඹුරින් තැම්පත් වෙන්නේ කියන එක ගැන අපිට එහෙම පාලනයක් නැහැ. අපිට තියෙන්නේ මේ බොහොම හිත සමබර කරගෙන, පැහැදිලි කරගෙන, නිශ්ශබ්ද කරගෙන මේ නිරීක්ෂණය හොඳට කරන්නයි අපිට තියෙන්නේ. ඒ තුලින් ගොඩනැගෙන ප්‍රඥාව ඒක තින් ධර්මතාවලට යටත් වෙනවා. ඒ කියන්නේ ඒක අපේ පාලනය යටතේ තියෙන එකක් නෙමෙයි. ඒක මේක සිදුවේවි ධර්මතාවක් වශයෙන්. එක්ක අනිත්‍ය පැත්තෙන් දිනු වේවි, එක්ක නැත්තම් දුක්ඛ පැත්තෙන් දිනු වේවි, නැත්තම් අනාත්ම පැත්තෙන් දිනු වේවි. ඉතින් අපි හිතමු අනිත්‍ය තත්ත්වයෙන් දිනුනා කියලා. නිරන්තරයෙන්ම වැටෙන අනිත්‍ය ලක්ෂණය. නිරන්තරයෙන්ම මේක ඇතිවීම නැතිවීම ස්වභාවය. ඉතින් එහෙම බල බලා ඒක දිනුනුමින් යනකොට යම් අවස්ථාවකදී හිත නිමිති නොගෙන අනිමිත තත්ත්වයට යන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය හිත කරන්නේ හොඳට මේ தත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කිරීම නම් අධ්‍යයනය කිරීම නම් ඒක කරන්න දෙන්න. ඒක යම් මොහුකුරා යාමකදී ඒක යම් කිසි මට්ටමකදී හිත නිමිති නොගෙන නිදහස් වෙන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න.
මයික් එක අන්මියුට් වෙලා තියෙන ගරු ස්වාමීන් වහන්සේ ශ්‍රියාට අන්මියුට් කරන්න පුළුවන්.
හරි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ කරන්න තියෙන බලාගෙන ඉන්න පිටරයිද?
ඒක තමයි කියන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ ඒකයි මං කිව්වේ. ඒ කියන්නේ අනිමිත්ත තත්වයකට යෑම කියන එක ප්‍රතිඵලයක්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් කම්පන වැඩි අනිමිත්ත අඩු වෙන්නේ ඉස්සෙල්ලා.
එතන යම් කිසි ඒක තමයි. එතන තාමත් ඒ කියන්නේ මේ කියන්නේ අපි තාම හිත ඉගෙන ගන්නවා. හිතට තාම ඒක දැනෙලා මදි. අනිමිත தත්ත්වය තාම ප්‍රගුණ වෙලා මදි. ඒ නිසා තව තව ඒ ප්‍රඥාව දියුණු කරන ක්ෂේත්‍රය තුල හැසිරෙන්න යාට අවස්ථාව සලස්සලා දෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අනිමිත තුල යා වැඩි වෙලාවක් ඉන්න පටන් ගනීවි. මුල් වෙලාවේදී හිතමු අපි විනාඩියයි හිටියේ. අපි මේක තව දියුණු කරද්දී ඔන්න විනාඩි 2ක් ඉන්නවා. තව දිනු කරා දිනාඩි 5ක් ඉන්නවා. ඒ කියන්නේ අර ඒ අවශ්‍ය කරන පෝෂණය ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය හොඳට ලැබෙනවා. ඒ නිසා තමයි මේකේ වර්ධනයක් නිරූපණය වෙන්නේ. ඒ පෝෂණය ලැබෙන්නේ නැත්නම් අතරමඟ අඩපණ වෙනවා. අතරමඟදී ආයෙත් ඉතින් ආයෙ නිමිති ගන්නවා හිත. අර හිටපු කාලය ආයි අඩු වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හිතන්න දැන් කලින් අපි හොඳට භාවනා කළා. අපි හිතමු අනිවිත සමාධිය තුළ විනාඩි 10ක් ජීවත් වුණා. පවත්වන්න පුළුවන් වුණා. නමුත් ඔන්න භවනා කරන්න බැරි වුණා. අපි අපේ යම්කිසි අතපසු වීමක් සිද්ධ වුණා. දැන් එච්චර ඉන්න බෑ. දැන් ඔන්න විනාඩි 2යි ඉන්නේ. ඉතින් එතන තියෙනවා එතරම්ම නැවතත් හිත පරිහාය මේ කියන්නේ පිරිහිලා නැවතත් හිත නිමිති ගන්න පටන් අරගෙන. එහෙමයි
සර්. හරි. හොඳයි සර්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව විශාඛා විධාන පතරණට ඉදිරිපත් කරන්න පුළුවන්.
එතන මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මේ මගේ ප්‍රශ්නය මේ චේතෝ විමුක්ති ගැන ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්ති කියනකොට නිවන ස්පර්ශ වෙන අවස්ථාවද?
නෑ චේතෝ විමුක්ති ගණනාවක් තියෙනවා. දැන් සමතේ පැත්තෙනුත් චේතෝ විමුක්ති තියෙනවා. දැන් මෙත්තා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති ඔය විදිහට බ්‍රහ්ම විහාර මුල් කරගත්ත චේතෝ විමුක්ති තියෙනවා. එතකොට අපිට කියන්න බෑ ඒක අනිවාර්යෙන් මේ නිවන් මට්ටමක චේතෝ විමුක්ති කියන්නේ කියලා. විපස්සනා පැත්තෙත් චේතෝ විමුක්ති තියෙනවා. ඉතින් අනිවිත චේතෝ විමුක්ති, ශුන්‍යතා චේතෝ විමුක්ති කියන්නේ ඒවා. ඒ වගේම විපස්සනා චේතෝ විමුක්ති. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම නිවනම අරමුණු කළා කියනවා නම් ඒකට කියන්නේ අකුප්පා චේතෝ විමුක්ති කියලා. ඒ අකුප්පා චේතෝ විමුක්ති කියලා කියන්නේ අපිට වචනයක් වශයෙන් කියන්නේ වෙන්නේ අරහත්ත්වය නැත්නම් අරහත්ඵල සමාධිය කියලා. එතකොට මේ මුලින් කෙනෙක් අත්දකින්න චේතෝ විමුක්ති මට්ටමක් తాවකාලික හිතේ නිදහසක් කියන්න පුළුවන්. ඉතින් ඒක සම්පූර්ණ නිවනක් කියන්න බෑ. ඒකට తాවකාලික නිවීමක් තියෙනවා. తాවකාලික සහනයක් තියෙනවා. తాවකාලික හිතේ නිදහසක් තියෙනවා. හැබැයි ඉතින් හිතේ රාග ద్వේෂ මෝහ ආයි මතුවෙනකොට ඒක නිදහස අවසන් වෙනවා. නිදහස අහිමි වෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය කැඩෙනවා. ආයෙත් ගිහලා නිමිති ගන්නවා. ඉතින් ඒ නිසා අපි තුල රාග ద్వේෂ මෝහ ක්‍රියාත්මක වෙන තාක් අපිට සම්පූර්ණයෙන්ම සාතිකයක් දෙන්න බෑ. ආයෙම
සවිනාසෝ මම විශේෂ මහන්න ගියේ මේ අනිමිත්ත චේතෝ විමුක්තිය අර අபிසංකතයි අපසංකේතයි කියලා එහෙම වාස දේශනාක් නැහැ.
ඔව්.
කියන්නේ එතන නිවන ස්පර්ශ වෙන්නේ
නැහැ කියන එකනේ. ඒ කියන්නේ මේ මට්ටමේදී තාමත් එයා යම් සංස්කරණයක් කරලා කෙලෙස් යටපත් වීම තුලින් තමයි මේක හදාගෙන තියෙන්නේ. තාම මේ සම්පූර්ණයෙන් රාගය, ద్వේෂය, මෝහය දුරු කිරීම තුලින්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම කාමාශ්‍රවේ, භවආශ්‍රවේ, අවිජ්ජාශ්‍රවේ දුරු කිරීම තුලින් තනාගත්ත මට්ටමක් නෙමෙයි. ඒක තමයි අන්තිමටම දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ. අර කලින් හදෙච්ච தত্ত্বය ඇවිල්ලා අනිමිත තමයි. හැබැයි මේ අර කියන නිවන නෙමෙයි. අපි එහෙම කියමුකෝ නිවන. ඉතින් తాවකාලික නිවීමක් කියන්න පුළුවන්. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා තදංග නිබ්බුති කියලා. මේක ඇවිල්ලා తాවකාලික නිවීමක්. මේක හැබැයි කැඩෙන්න පුළුවන්. මේක තාමත් මේ හරියට නිකන් බෝලයක් මේ කකුලෙන් පාගගෙන වතුර තියාගෙන ඉන්නවා වගේ තත්ත්වයක් මෙතන තියෙන. කකුල අයින් කරපු ගමන් බෝලේ උඩට එනවා. ඒ නිසා මේක නිවරදි නිවීමක් කියන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරේ පරම අනුත්තර ශුන්‍යතා අවක්ඛන්ති කියලා. අන්න එතන තමයි සම්පූර්ණයෙන්ම කාමාශ්‍රවයේ දුරු කිරීම තුලින්, සම්පූර්ණයෙන්ම භවආශ්‍රවයේ දුරු කිරීම තුලින්, සම්පූර්ණයෙන්ම අවිජ්ජාශ්‍රවයේ දුරු කිරීම තුලින් ලබන චේතු විමුක්තියක් ගැන දේශනා කරන්නේ. අන්න එතන නම් කියන්න පුළුවන් පිරිසුදුවම මේ කතා කරන්නේ අරහත් ඵලය ගැන, නැත්තම් සම්පූර්ණ නිවීමක් ගැන, සම්පූර්ණ ආශ්‍රවයන් ශේඛරීමක් ගැන තමයි එතෙන්දී දේශනා කරන්නේ. ඒ නිසා ඊට කලින් හම්බෙච්ච අනිමිත්ත මට්ටම ඒක දුර්වලයි. ඒකේ සංකත තත්ත්වයක් තියෙනවා. ඒක අනිත්‍යයි. ඒක කැඩෙනවා, බිඳෙනවා. යම් වෙලාවකදී කෙලෙස් මතුවෙන ගමන් අනිමිත්ත තත්ත්වය අහිමි වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්.
ආයි මම සමිනාස මම ඇත්තටම යහනේ නිවන කියලා අහන්නේ දැන් මාර්ගඵලයක් ලැබෙන අවස්ථාව ගැන. එතකොට අනිමිත්ත වලින් වඩා එහා යනවද එතනින්? මේ දැන් පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමිනාස. දැන් මේ මාර්ගඵලයක් අවස්ථාවේ නිවනම නෙමෙයි, කියන්නේ අරහත්ත්වයට ඉස්සෙල්ලා මේ අවස්ථා තියෙනවනේ. ඒවයිදී අනිමිත්තයි ඒකයි අතර මොකක්ද තියෙන?
මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනිමිත්ත දැන් එක එක පැති වලින් ඕක විස්තර කරලා තිනවා එක එක පොත්වල. ඉතින් යම් යම් ආචාර්ය මත තියෙනවා. ඉතින් අනිමිත්ත తත්වය පාවිච්චි කරන්න පුළුවන් කෙලස් දුරු කරන්න. එතකොට අනිමිත්ත తත්වය ප්‍රයෝගී කරගෙන අනිමිත්ත తත්වය පාදක කරගෙන හිතේ හටගන්නා විවිධා කෙලස් හඳුනා ගනිමින් වාසය කරද්දී යම් වෙලාවක කෙලෙස් වල අඩුවීමක් සිද්ධ වෙලා සංයෝජනයන්ගේ අඩුවීමක් සිදු වෙලා සංයෝජන ප්‍රහාණයක් සිද්ධ වුණා නම් අන්න එතකොට අන්න මාර්ගඵල ප්‍රතිලාභයක් ලැබුවා කියන්න පුළුවන්.
එතකොටත්
අනිමිත්ත තමයි කියන්නේ. ඔව් එතනත් අනිමිත්තක් තමයි. හැබැයි මේ අනිමිත්ත తත්වය ප්‍රයෝගී වෙලා එයා ඒකින් ප්‍රයෝජනයක් කරන් තියෙනවා. ඒක
ආයතන සාස්කරණය කිරීමක් නැති අනිමිත්‍යය.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඉතින් අර දැන් අර කලින් ප්‍රශ්නයේ වගේ අපි තුල සම්පූර්ණම ආශ්‍රවයන් ජයලා නොතිබෙන තාක් අනිමිත්‍ය කැඩෙන්න පුළුවන්. එතකොටත් ඉතින් අනිත්‍යයි කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් යම් අවස්ථාවක සම්පූර්ණම ආශ්‍රවයන් ජය වුණොත් විතරයි ඉතින් සම්පූර්ණ අනුත්තර වූ උත්තරීතර වූ මට්ටමක උපරිම මට්ටමක අනිමිත්‍ය තත්ත්වයක් කියලා කියන්න වෙන්නේ. ඒ නිසා මේ වෙලේ අපි මේවත් ප්‍රායෝගික යොදා ගන්නයි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඇයි මේක කැඩෙන්නේ? ඒක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. දැන් යම්ස කෙනෙක් අපිට අනිමිත තත්ත්වයක් අත්දකිනවා. ඇයි මේක දිගට පවත්වන්න බැරි? තාමත් ඉතින් කාමාශ්‍රවේ ක්‍රියාත්මක වෙන්න නිසා. තාමත් භවශ්‍රවේ ක්‍රියාත්මක වෙන්න නිසා. තාමත් අවිජ්ජාශ්‍රවේ ක්‍රියාත්මක වෙන්න නිසා. එහෙමනම් මේ ආශ්‍රවය දැන් අයින් කරන්න ඕනේ. එතකොට ඉබේම මේ ප්‍රතිඵලය පවතීවි. ප්‍රතිඵලය උරුම වේවි. හේතු ටික අයින් කරා නම් ඒක කඩන හේතු ටික අයින් වුණා නම් ප්‍රතිඵලය තියෙන්න පටන් ගනිවි වැඩි වෙලාවක්.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. දහම් ගැටළු සුරංගනී සමනසිංහට කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතනදී අරමුණයි නිමිත්තයි කියන වචන දෙකින්ම අදහස් වෙන්නේ එකම දෙයද?
ආ එහෙම කියන්න පුළුවන්. මොකද අරමුණක් අපි හඳුනගන්නේ යාගේ වර්ණය හරහා, යාගේ සටහන හරහා. ඉතින් එතකොට හුඟක් වෙලාවට එතන නිමිති සහිතයි.
එතකොට අපි භාවනාවේදී අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට ඒකේ ගෙවි යාම අනිමිත්ත වෙනවා කියන
එකෙන් නිමිති අඩුවීමක් එතෙන්ද සිද්ධ වෙනවා. ඔව් නිමිති අඩුවීමක් සිද්ධ වෙලා එතකොට නිමිති නොගන්නා තත්ත්වයක් එන්න පුළුවන්.
එතන හිස් බවකට යනවා කියන්නේ
නිමිති නොගන්නා තත්ත්වයක් කියන්න පුළුවන්. ඔව් නිමිති නැතිනම් නිමිති ගන්න බැරි නම් එතකොට හිතට දැන් ගන්න නිමිත්තක් නැහැ. දැන් හිතේ සංඥාවක් නැහැ. හිතේ දැන් ඉඩකඩ වැඩි වුණා. හිත කලින් තිබුණේ හුඟක් සංඥා බහුලව. දැන් මේ සංඥා ටික හිතින් අයින් වුණා, හිත හිස් වුණා. හිත පිලිසුදු වුණා. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව කුලසිරි බුද්ධ කූරල මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම හිතනවා කියලා හිතනවා මට කරුණු දෙකක් තියෙනවා. මම හිතන්නේ කාලේ පිළිබඳ ප්‍රශ්නය තියෙන මම දෙවෙනි ප්‍රශ්නය අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ මගේ භාවනා ප්‍රතිචාර ගැන. මීට ඉස්සෙල්ලත් මම වහන්සේගෙන් මේක ගැන අහුවා. මම මිනිත්තු 25ක් විදිහට සක්මන් භාවනාව කරනවා. ඊට පස්සේ පැයකුත් විනාඩි 25ක් පොළොස්සු තියාගෙනම මේ පරියංග භාවනාව කරනවා. සක්මන් භාවනාවේදී යම් යම් දේවල් දැනෙනවා. නමුත් හිත සිරෙන ගානවාර අලන්තයි. පරිසරයේ තියෙන සද්දත් එක්ක සිත යොමු කරනවා. නමුත් කකුලේ ඇති වෙන පාදවල ඇති වෙන හැඟීම් නෙමෙයි දැනීම් අපි මම මේ ඒක ගැන යොමු කරනවා. මට හිතනවා මම ඒක තව දියුණු කරන්න ඕන කියලා. මේ සක්මන් භාවනාව පාරියංකේදී තමයි නැස මම ඉතිචලකෝ මේ මම සාමාන්‍ය විද්‍යට හේතු වෙලා තමයි කරන්නේ. මොකද අර කොන්ද කෙලින් දෙනගෙන හිටියොත් දරුණු වේදනාවක් තියෙනවා දෙපැත්තේ. හැබැයි මම ටික වෙලාවක් යනකොට මම විද්‍යෙන් අයින් වෙලා මේ ටික ටික ඉස්සරහට එනවා. නිතිමත්ම නෙමෙයි නිකන් ඒ වෙලාව යනවා. ආපහු මම මට තේරෙනවා මම විද්‍යෙන් අයින් වෙලා කියලා. එතකොට ආපහු විද්‍ය ගාවට ටික ටික අර ඒ සිද්ධ වෙන චලනයන් ගැන හිත හිතා විස්තර හේතු වෙනකොට ඉඳලා ඒකම ආනාපානය දිගටම කරගෙන යනවා. අරමුණුත් එනවා. ඒ අරමුණු ගැන මම දන්නවා අරමුණ ඇවිල්ලා යනවා කියලා. ආපහු පිටියෙන් මගේ පිට අයින් වෙලා ඉස්සරහට එනවා. ඉතින් මෙහෙම කළා අවසානයේදී අර අවසාන මිනිත්තු 10-15 කකුලේ ඇතිවන වේදනාව නිසා පරයන්කය නිසා මම වේදනාව ගැන හිතලා කකුල් දෙක දික් කරගෙන එතකොට ඇති වෙන සුඛය ගැන හිතනවා. ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ ආපහු සුරලාවකින් පරයන්කයට ඇවිල්ලා අර විදියටම ඉන්නවා. එතකොට ටිකක් ඉස්සරහට ඇවිල්ලා එනවා. නමුත් සිත හොඳට මට හිතෙනවා සතිමත් වෙලා කියලා. මොකද දිගටම මම ඒ ගැන සිත යොමු කරන නිසා. ඊට පස්සේ ඒ මගේ මිනිත්තු ඒ කාලේ ඉවරුණාම මම ඉවත් වෙලා යනවා. මෙන්න මේක තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන අත්දැකීම. මේක ගැන ඔබ වහන්සේකින්
එච්චර වැඩක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට කියන්නේ පර්ෆෙක්ට් එකකට යන්න බැරි නම් උපරිම මට්ටමේ ඉරියව්වකට යන්න බැරි නම් ඉතින් අපිට පුළුවන් ඉරියව්වේ කිරීමේ වැරද්දක් නැහැ. අර පිටියට හේතුනහම නිින්ද යන්නේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. නිින්ද යන්නේ නැති වෙන්න අපි වග බලා ගන්න ඕනේ. එතකොට ඉතින් ඒක වැරද්දක් නැහැ. එහින්දා කියන්නේ
ඔව්. ඒක සාධනතර
මට හිතෙනවා මම ඉස්සරහට එන්නේ නිදිමත නම් ඉතින් ඒක නෑ. එහෙම නෙමෙයි. නෑ ඔව් එතෙන්දී නිකන් කය සකස් වීමක් එයා විසින්ම කරගන්නවා අතරමඟදී. ඒකෙදි නිකන් අර බොඩි නොලෙජ් එකක් තියෙන. එයා මේ කය විසින්ම සක්‍රන සකස් කිරීමක් නිසා මිසක් ඒක අපි කරන එකක් නෙමෙයි. අපි හැබැයි ඒකට ඉඩ දෙන්න ඕනේ. අපි බිත්තර හේතු කරගෙන තද කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. එයා පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා එයා විසින්ම කෙලින් ඉන්නවා නම් ඒක වැරද්දක් නැහැ. ඒකට අපි ඉඩ දෙන්න. හැබැයි හුඟක් ඉස්සරහට නැමෙන්න වගේ ගත්තොත් තවන්ට තේරෙනවා නම් මේක දැන් අපහසුයි කියලා හිමීට ආයෙත් කෙලින් කරගත්තට වැරද්දක් නැහැ.
දෙවෙනි ප්‍රශ්නයක් මම අද තිබිච්ච වාචික දේශනාව ගැන. ඒක චූල සංයුත සූත්‍රය වෙන දේශනාවක මම හිතනවා අහලා තිබෙන සම මේ ඉස්සෙල්ලා කියවල තිබෙනවා. මේක මගේ අදහසක් වයින්නවා තමයි හිතෙනවා. මම තාම මේ කෝඩිය පන්ති ඉන්න කෙනෙක්. නමුත් ඔබ වහන්සේ උසස් පෙළ විෂයක් කියලා තමයි කතා කරන්නේ. ඉතින් අපිට යම් කිසි දැනුමක් ලැබෙනවා. නමුත් මේ අපි ගත කරන මේ කාමභෝගී ජීවිතය තුළින් අපිට ඔය தত্ত্বය ළඟා කර ඇවිත් කියන අවිනිශ්චිතකම තමයි මාතුල තියෙන්නේ ඔපාසයේ මේකේ යවන්නේ.
මෙතන හැබැයි දැන් මේ අද ඇත්තටම මම කලල්ගොඩ ඉඳන් මේ වැඩසටහන කරන්නේ. මෙතනත් ඉතින් ගිහි පිරිසක් තමයි ඉන්නේ. මම හැරුණාම අනිත් අය ඔක්කොම ගිහි පිරිස. එයාගේ මේ වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයත් ඉතින් ගිහි පිරිස. ඉතින් ඒ ගිහි පිරිසේ ඉන්නවා යම් යම් අය මේ தত্ত্বය අත්දකින්න. ඉතින් ඒ නිසා මේක ගිහි පැවිදි කියලා බෙහෙදයක් නැහැ. මෙතන තියෙන්නේ පුහුණුව. පැවිදි වෙලත් අපි පුහුණුව කරන්නේ නැත්නම් භවනාවේ යෙදෙන්නේ නැත්නම් මේ වගේ තත්ත්වයක් අත්දක ගන්න බෑ. ඒ වගේමයි අපි ගිහි වෙ ඉඳලත් මේ පුහුණුවේ යෙදෙනවා නම් මේ තත්ත්වයක් අත්දක ගන්න පුළුවන්. ඉතින් අර මහත්ය ටිකක් පරක්කු වෙලයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතනයි අවාසිය තියෙන්නේ. හැබැයි මේක කරගෙන යනකොට මේ තත්ත්වයටපත් වෙවි. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. කරන්න තියෙන එකම දේ දිගට කරගෙන යන්න. තව තව පුහුණු වෙන්න. ඒ පුහුණුව හොඳට සාර්ථකව ක්‍රියාත්මක වෙනකොට ඒක නිකන් ධර්මතා රසක් පෙළ ගැහෙනවා වගේ මේ ටික සකස් වෙලා එනවා. ඒ නිසා හැකි සංඥාවෙන් කරගෙන යන්න.
ඔබ වාසියට ඒක කිව්වා.
නැහැ, තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව මානෙල් ජයසුන්දරට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි සෝ.
ඔව් කියන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ ගැටලුව භාවනා අත්දැකීමක් ගැන. මම ආනාපාන සතිය වඩන්නේ වහන්සේටත් මම මීට ඉස්සර කියලා තිනවා ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී මට එක අවස්ථාවක ආවා මේ සිතුවිලි පාලනය කරගන්න බැරිව තරමට සිතුවිලි එනවා මම ඒ සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා සිතුවිලි යනවා එක අවස්ථාවක් ආවා පාලනය කරගන්න බැරි තරමට මම ඔබ වහන්සේට ඒගෙන මේ වගේ අවස්ථාවකදී කිව්වා ඔබ වහන්සේ කිව්වේ එහෙම සිතුවිලි එනවා ඒක දිහා බලන් ඉන්න කියලා ස්වාමීන් වහන්සේ මම ඒක දිගටම වඩාගෙන යද්දි මට තේරුණා එකතරා අවස්ථාවක සිතුවිලි එන අඩුවීගෙන ගිහිල්ලා කයයි සිතුවිලි දෙකට බෙදලා මා තව කෙනෙක් ඉතන මැද්දේ ඉඳගෙන බලාගෙන ඉන්නවා දෙපැත්ත කියලා. ඒ අවස්ථාවේ ස්වාමීනි කය කියලා කය දැනුනේ නැහැ. නිකන් ලැරිපතුරක් වගේ තමයි දැනුනේ. මෙහා පැත්තේ සිතුවිලි ගලාගෙන ආවා. මම පුරුදු විදිහට මේ සිතුවිලි දිහා බලාගෙන හිටියා. පැහැදිලි සිතුවිලි ගලාගෙන ඇවිල්ලා මම ඒ දිහා බැලුවා විතරයි ඒවා නැති වෙලා ගියා. එහෙම ගිහින් ගිහින් ස්වාමීනි සමහර වෙලාවට සිතුවිලි නැති වෙනවා. අද කිව්වා වගේ මට ඒක දැනුනේ ඒ අවස්ථාවක් වෙන්නේ නැති කියලා. සිතුවිලි නැති අවස්ථාවක් තිබුණා, කයට ඇත්තක තිබුණා, සිතුවිලි නැතුව මුකුත්ම නැතුව තිබුණු අවස්ථාවක් තිබුණා. එහෙම තිබුණා ආයි සිතුවිලි ගලාගෙන ඉන්න ගත්තා. ඒවා සමහර ඒවා ඔක්කොම තිබුණේ අතීත සිතුවිලි. ඒවා ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගියා. ඊට පස්සේ සිතුවිලි එන්න ගත්තා. සිතුවිලි නෙමේ තේරුමක් නැති කතාන්දර දෙබස් ඒ වගේ ඇහුණා. කිසිම තේරුමක් නැති ඒවත් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගියා. ආයි අර කිසි දෙයක් නැති තත්ත්වෙත් තිබුණා. ඒක සුළු වෙලාවක් තිබුණා. ආයි එනවා. එහෙම තිබුණා සම එක අවස්ථාවක් අර ස්වාමීන් වහන්සේ මට ඒක සිතුවිලි මට තේරුණේ වම් අත පැත්තේ කය දකුණු අත පැත්තේ සිතුවිලි ගලන් එනවා වගේ. එතකොට දකුණු අත පැත්තේ සිතුවිලි කිසි දෙයක් නැතුව නිකන් කුණු වතුර ජලාශයක් ගින්නේ බුබුලු දාන්න වගේ එහෙමත් දැනුණා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ අවසාන කිවිලස් ආමේ සමහර වෙලාවට කය සාමාන්‍ය අත්දැකීමක් වගේ සාමාන්‍යට සීතල ඇඟට සීතල වගේ ඉවත් දැනුණා සාමාන්‍ය විදිහට. සිතුවිලිත් එන වෙලාවල් තිබුණා. මම ඒ දිහා හොඳ සිහියෙන් බලාගෙන හිටියා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු
කළා. තේනවා හොඳයි දිගට කරගෙන යන්න. ඒ කියන්නේ සිතුවිලි වල අඩුවීමක් සිතුවිලි අතර පරතරයක් විතින් විට ඇති වෙලා තියෙනවා. ඒක තාම හොඳට තහවුරු වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ස්ටේබල් නැහැ. ඒ නිසා ඉතින් ආයෙත් හිත සිතුවිලි වලින් පෙළෙනවා. ඒ తত্ত্বය තව ටිකක් තහවුරු කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි වලින් තොරව හිත පවතින ගත්තාම ඒ తত্ত্বය තුල හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් අපේ හිතට සිතුවිලි අවශ්‍යයි කියලා. එහෙම එකක් නැහැ. හිතට පුළුවන් සිතුවිලි වලින් තොරව ජීවත් වෙන්න. ඒ தත්ත්වයේ යෝගාවචරයේ පොඩ පොඩ අත්දකින්නවා. ඉතින් යාට එතකොට අමුතු தත්ත්වයක් උදා වෙන්නේ. මේ පුදුම වැඩක් කියලා හිතෙන්නේ. මේ හිතට පුළුවන් ද සිතුවිලි එකම සිතුවිල්ලක් නැතුවවත් වාසය කරන්න කියලා ඉතින් අමුතු පැත්තක් යාගේ හිතේ විවෘත වෙන්නේ. ඉතින් ඒ தත්ත්වයට හිත හුරු කරගන්නයි තියෙන්නේ. තාම ඉතින් අර එනවා යනවා වගේ තියක් අඩමානයක් තියෙන්නේ. හැබැයි ඕක තව තව දියුණු වෙනකොට හිත තේරුම් ගන්නවා ඕ ඉන්න පුළුවන් හිතුවිලි අවශ්‍ය නැහැ. මේ හිතුවිලි කියන්නේ ආගන්තුක දේවල්. හිතට ආවේනික වෙන්නේ යාගේ තියෙන සරල දැනුවත් බව. බොහොම නික්ලේශී සරල පිරිසුදු භාවයක්. ඒ පිටින් ආපු දේවල් තමයි මේ සිතුවිලි කියලා කියන්නේ. කියලා යන්නේ අවබෝධයෙන් එන්න ගන්නවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ අර දේශනා කරන්නේ පබස්සර මිදම් බික්කමේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහන්නි මේ සිත ස්වභාවයෙන් පිරිසුදුයි. ස්වභාවයෙන් යාට තියෙන මේ දැනුවත් බව. හැබැයි මේ බාහිරින් ආපු උපක්ලේශ වලින් තමයි මේක නිරන්තරයෙන්ම අපිරිසුදු වෙන්නේ. ඒතරේ අම්ම අවස්ථාවක අපිට මේ බාහිරින් එන උපක්ලේශ ටික වළක්වලා හිත පිරිසුදු කරගත්තා නම් අන්නේ පිරිසුදු හිත පවත්වන්නයි මුලදී උත්සාහන්ත වෙන්න තියෙන්නේ. හැබැයි පස්සේ තේරෙන්නේ පවත්වන්න කියලා අලුතෙන් දෙයක් නැහැ. හිත කිල්ටි කරන්න එන ටික වළක්ව ගන්නයි තියෙන්නේ. එතකොට මේ හිතට ආවේනික පිරිසුදු බව පවතිනවා. ඒකවිලයට උරුම වෙච්ච දෙයක්. ඒක තමයි යාගේ යථා ස්වභාවය. ඒක තමයි යාගේ ස්වභාවය. නැත්නම් නේචර් එක ඒකයි. යාටම ආවේනික ගති ලක්ෂණයන්නේ සරල දැනුවත් බව. ඒක අපෙන් දුරු වෙන්නේ අපිට අහිමි වෙන්නේ අපි මේ එළියෙන් එන ආගන්තුකයන් එක්ක වැඩි ගනුදෙනු වලට යනවා. ඒගොල්ලන් එක්ක වැඩි අසුරට යනවා. ඒගොල්ලොත් එක්ක තේපන් සංඝා පවත්තන්න යනවා. එතකොට ඉතින් අපේ තියෙන නිදහස අහිමි වෙනවා. ඉතින් ওই தත්ත්වය යෝගාවචරයේ පොඩ පොඩ අත්දකින්නවා. එහෙනම් දෙකට කරගෙන යන ওই தත්ත්වය සකස් වෙලා ඒවි.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනය යෝෂි වන්‍යා රජිතිරපත් කරන්න පුළුවන්. කෙටියෙන් ඉදිරිපත් කරන්න ඔබගේ පැනය.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මේ අද දේශනා කරපු ආශ්‍රව ධර්ම තුන ගැන ප්‍රශ්නයක් තියෙනවා මට. දැන් මේ කාම ආශ්‍රවයි භව ආශ්‍රවයි ස්වාමීන් වහන්සේ මට හිතන විදිහට මේ තණ්හාව උදව් කරගෙන ඇති වෙන ධර්මතාවයක්ද ඒක ඇති වෙන්න අවිද්‍යා ආශ්‍රවේ තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යයෙන්. ඒක කියන ඇත්තම මේ අවිජ්ජාශ්‍රවය මේ කලින් දෙකේ ගෑවිලා තියෙනවා. කියන්නේ දැන් ඕක විස්තර වෙන්නේ දැන් ටිකක් අභිධර්මයේ ඇතුලින් ඕක විස්තර වෙනවා. ඒ කියන්නේ සිත් පැත්තෙන් කියනවා නම් ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියලා ඉතින් හඳුන්ලා දෙනවා. ඒ ලෝභ මූල සිත් වල හැබැයි තියෙනවා තණ්හාවට අමතරව අවිද්‍යාව. ද්වේෂ මූල සිත් වල තියෙනවා ද්වේෂයට අමතරව අවිද්‍යාව. මෝහ මූල සිත් වල කොහොමත් ඉතින් අවිද්‍යාව තියෙනවා. මෝහය තියෙනවා. ඒ නිසා මෙතන කාමාශ්‍රවයට ඉන්න විදිහක් නැහැ අවිද්‍යාව නැත්තම්. භවආශ්‍රවයට ඉන්න විදිහක් නැහැ අවිද්‍යාව නැත්තම්. ඒකට අවිද්‍යාව කියන එක නිරන්තරයෙන්ම මේකේ තියෙන තව පැත්තක් කියලා කියන්න පුළුවන්. අවිද්‍යාව තියෙන නිසා තමයි ඉතින් අපි කාමාශ්‍රවයක් ඇසුරු කරන්නේ. භවආශ්‍රවයක් ඇසුරු කරන්නේ. නමුත් ඉතින් අර ඒ අවස්ථාවේදී කාමයක් ඇසුරු කරන නිසා ඒ කියන්නේ කාම අරමුණකට රූපයකට සද්දයකට රසකට ගඳකට කියන පැත්ත තියෙන නිසා ඒක ඉස්මතු වෙලා තියෙන නිසා ඉතින් ඒක කාමයක් අරමුණු කරන ගතියෙන් කාමාශ්‍රවය කියලා පොඩි විශේෂණයක් කරලා තියෙනවා. නඩ භවආශ්‍රවේදී භව තණ්හාවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතරත් ආසාවක් තියෙනවා. ඉතින් අපි අර කෙනෙක් මෙතන ඉන්නවා ඒ පුජ්‍යලයාව තව දුරටත් ඉස්සරහට අරගෙන යෑමේ නැත්තම් වෙන තත්වයකටපත් කිරීමේ වෙන කෙනෙක් බවට පත්වීමේ වෙන පුජ්‍යලේ බවට පත්වීමේ උමනාවක්. ඉතින් එතනත් අවිද්‍යාව තියෙනවා. නමුත් අර කුළු ගන්නවලා තියෙන්නේ වැඩි විශේෂණයක් කරලා තියෙන්නේ ඉස්සරහට අදින ගතිය. ඊළඟ තත්වයක් ප්‍රාර්ථනා කරන ගතිය. ඉතින් එතකොට අන්න භවආශ්‍රවය කියන නම යොදලා තියෙනවා.
එහෙනම් ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මොහොතකට හරි යෝගාචරයේකට මේ අවිද්‍යාශ්‍රවය මොහොතකට හරි බින්දින්න පුළුවන් වුණොත් සම්පූර්ණ
ශුන්‍යතාවය අත්දකින්න පුළුවන්කමක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව. ඒ කියන්නේ දැන් පූර්ණ වශයෙන් අයින් වෙන්නේ රහත් වුණාම කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි తాවකාලිකව අක්‍රීය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි යාගේ හිතේ නිදහසක් ගියා භුක්ති විඳින්නේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ සමහරවිට මේ ප්‍රඥාවකින් ලැබපු අනුග්‍රහයක් තුල සමාධියකින් ලැබපු අනුග්‍රහයක් තුල. හිතන්න සමාධියකින් ලොකු අනුග්‍රහයක් ලැබනවා අර කාමාශ්‍රවය යටපත් කරන්න, භවආශ්‍රවය යටපත් කරන්න, අවිජ්ජාශ්‍රවය යටපත් කරන්න. ඒ අනුග්‍රහය තියෙන තාක් හිත නිදහසේ තියෙනවා. හිත නිමිති ගන්න නැතුව තියෙනවා. හැබැයි ඒ සමාධිය දුර්වල වුණ ගමන් ආයෙත් ඔන්න ගිහිල්ලා නිමිති ගන්නවා. ඉතින් එතකොට නිකන් අර මේවා හරියට නිකන් යට මණ්ඩි බැහැලා තියෙන දේවල් වගේ ඒවා අපි නිකන් කකුලෙන් පාගෙන ඉන්න උඩට මතුවෙන නොදී ඒක තමයි නිකන් සමාධියකින් කරන්නේ. සමාධිය තියෙන තාක් සමාධියේ ප්‍රබලත්වය පවතින තාක් එතකොට මේවා මතුවෙන්නේ නැහැ. හැබැයි සමාධිය දුර්වල වුණ ගමන් ඔන්න ඒවල් මතුවෙනවා. ඉතින් එතකොට ඇත්තටම එහෙම තමයි යෝගාවචරයක් මුලින්ම මේ தත්ත්වය අත්දකින්නේ. හැබැයි මේකම තමයි ආ යෝදාගන්නේ ආශ්‍රවයන් දුරු කරන්න. එයා කකුලෙන් පාගගෙන දිගට ඉන්නවා වෙනුවට කකුල ටිකක් බුරුල් කරනවා. ප්‍රබල සමාධියක ඉන්නවා වෙනුවට සමාධිය ලිහිල් කරනවා. එතකොට ඔන්න ආයෙත් මේ ආශ්‍රවයන් සක්‍රිය වෙලා හිතේ අරමුණු ඇති වෙන්න පටන් ගන්නවා. හිත නිමිති ගන්න පටන් ගන්නවා. එතකොට ඔන්න තේරුම් ගන්නවා ආ මේ ඇවිල්ලා කාමාශ්‍රවය. මේ ඇවිල්ලා භවආශ්‍රවය. මේ ඇවිල්ලා අවිජ්ජාශ්‍රවය. මේ ඇවිල්ලා නැත්නම් අනුසය. මේ යම් හෝ පැත්තකින් ඒක තේරුම් අරගෙන ඒකට පෝෂණය කරනවා වෙනුවට ඒක දුර්වල වෙලා යන්න, ඒක ෂය වෙලා යන්න ඉඩ සලස්සනවා. ඉතින් ඒ වගේ අර දැක දැක ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කියන ලෝභය කියන එක බුදුහාමුදුරු කියනවා මේකයිලා වචනයෙන් අයින් කරන්න බෑ, කයින් අයින් කරන්න බෑ, මේකයිලා ප්‍රඥාවෙන් දැකලා දැකලාම අයින් කරන්න ඕනේ. එතකොට මේ හිතේ පවතින විවිධ කෙලෙස් මතු වෙනකොටම තේරුම් අරගන්නවා ඒක පෝෂණය නොකර ඉඳලා ඒකට තවදුරටත් වර්ධනය වෙන්න නොදී ඒක හැමම අතහැරලා දානවා. ඒක ෂය වෙන්න හරිනවා. ඉතින් ඔන්න ඒ වගේ ප්‍රතිපදාවක් අනුගමනය කරන්න වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිටරුවන් සන්නයි ඔබ පාසෙත් විදුක් නිරෝගී
බව දැක පාසවා. හොඳයි. තෙරුවන් සන්නයි. හොඳයි පින්වත්නි. එහෙනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනවා. මේ තුලින් අප සිළු දෙනා එක්ව රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.